නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස සම්මා දිට්ඨි ආනන්ද භාවිතා බහුලී කතා රාග විනය පරියෝසානා හෝති දෝෂ විනය පරියෝසානා හෝති මෝහ විනය පරියෝසානා හෝති තී ශ්‍රද්ධාවන්ත පින්වත්නි, අපි මේ දිනවල විශේෂයෙන්ම ආර්ය අෂ්ටාංග මාර්ගය ගැන තමයි සාකච්ඡාව කරගෙන යන්නේ. ඉතින් මේ සඳහා අපි ඉස්සරහින් තියාගත්තා සංයුත්ත නිකායේ මග්ග සංයුත්තයේ එන බ්‍රාහ්මණ සූත්‍රය. ඉතින් බ්‍රාහ්මණ සූත්‍රයට පදනම් වෙලා තියෙන්නේ ජානුස්සෝනි කියන බ්‍රාහ්මණයෙක් කරන එක්තරා ක්‍රියාවක්. එතුමා බොහොම එකතකින් කියනවා නම් බොහොම ඒ ආගමට දහමට ලැබි කෙනෙක්. ඒ වගේමයි ඒ තමන්ගේ බ්‍රාහ්මණ తත්වය හොඳට පිළිමිම වෙන ආකාරයෙන් හැසිරිච්ච කෙනෙක්. ඉතින් එතුමා මොකද කරන්නේ, එක්තරා දවසකදී මේ සවැත් නුවර හරහා යනවා තමන්ගේ මේ අශ්වයානාවෙන්. ඒ අශ්වයානාවට යොදලා තියෙන මේ අශ්ව සියල්ලෝම සුදු පාටයි. ඒ වගේම මේ යානාවත් සුදු පාටයි. එතුමා ඇඳගෙන ඉන්න සළු පිළිත් සුදු පාටයි. ඒ තියා පැළඳගෙන ඉන්න සෙරප්පු දෙක පවා සුදු පාටයි. ඉතින් මේ විදිහට මුළු යානාවම සුදු පාට යානාවක් මුල් කරගෙන එතුමා ඇඳ පැළඳගෙන ඉන්න ඒ ආභරණ, මේ ඇඳුම් පැළඳුම් සියල්ලත් සුදු පාට මුල් කරගෙන තමයි මේ කතාව ගොඩනැගෙන්නේ. ඉතින් මේ යානාව දකින, මේ චිත්‍රය දකින එදා ඒ කාලේ හිටිය මිනිස්සු බොහොම ප්‍රීතියටපත් වුණා, උද්දාමයටපත් වුණා. මේකනම් මහා පුදුම යානාවක්, මේ පුදුම අවස්ථාවක්, මේක බ්‍රහ්ම යානාවක් කියලා ඒ අය බොහොම ප්‍රශංසාමුඛයෙන් කතා කළා. ඉතින් ඒ අවස්ථාවේදී ආනන්ද සාමින් වහන්සේ පිණ්ඩපාත වැඩම කළායි තිබුණේ. ඉතින් උන්වහන්සේ මේ සිද්ධිය දැක්කා. ඒ වගේමයි හිතේ ඒක සනිටුහන් කරගත්තා. ඊට පස්සේ පිණ්ඩපාතයෙන් පස්සේ ඇවිල්ලා බුදුරජාණන් වහන්සේ හම්බුනාම මේ తত্ত্বය, නැත්නම් මේ තමන් අත්දැකපු ඒ සිද්ධිය භාගතුන් වහන්සේට ප්‍රකාශ කළා. ප්‍රකාශ කළා, එක්තරා ආරාධනාවක් කළා. ඒ තමයි මේ ධර්ම විනයේ මෙබඳු යානාවක් පනවන්න පුළුවන්ද? දැන් මේ මෙබඳු බොහොම සුවිශේෂී යානාවක් තමන් වහන්සේ දුටුවා සවැත් නුවරදී මේ පිණ්ඩපාතේ වඩිනකොට, මේ ධර්ම විනයට මෙබඳු යානාවක් ගලපන්න පුළුවන්ද කියලා බුදුරජාණන් වහන්සේගෙන් ප්‍රශ්නයක් නගනවා. ඉතින් එතකොට තමයි බුදුරජාණන් වහන්සේ කියන්නේ, පුළුවන් ආනන්ද, මේ ධර්ම විනයේ ශ්‍රේෂ්ඨතම යානාව වශයෙන් සලකන්නේ, බ්‍රහ්ම යානාවක් වශයෙන් සලකන්නේ, දිව්‍ය යානාවක් වශයෙන් සලකන්නේ, ධර්ම යානාවක් වශයෙන් සලකන්නේ අනෙකක් නෙමෙයි, ඒ තමයි ආරෂ්ඨාංක මාර්ගය කියලා. ඉතින් එතකොට භාග්‍යවතුන් වහන්සේ කියනවා, හිමස්සේවකෝ ඒතං ආනන්ද අරියස්ස අට්ඨංගිකස්ස මග්ගස්ස අදිවචන. බ්‍රහ්ම යානං ඉතිපි, ධම්ම යානං ඉතිපි, අනුත්තරෝ සංගාම විජයෝ ඉතිපි. ඉතින් එතකොට මේ ආරෂ්ඨාංක මාර්ගයට කියන අදිවචනයක් නැත්තම් සමාන වචනයක් තමයි මේ බ්‍රහ්ම යානේ කියලා කියන්නේ. එහෙමත් නැත්තම් ධර්ම යානේ කියලා කියන්නේ. එහෙමත් නැත්නම් මේ සංසාරය තරණය කිරීම සඳහා කරන ඒ සංග්‍රාමය මුල් කරගෙන යොදා ගන්නා ඒ ශ්‍රේෂ්ඨ වූ යානාව බවට පත් වෙනවා. ඉතින් එතකොට මේ අවස්ථාවේදී බුදුරජාණන් වහන්සේ විශේෂයෙන් මතක් කරනවා සම්මා දිට්ඨි ආනන්ද භාවිතා බහුලී කතා රාග විනය පරියෝසාන හෝති. යම්ස කෙනෙක් මේ සම්මා දිට්ඨිය හොඳට වඩනවා නම්, දියුණු කරනවා නම්, එතුලින් රාගය දුරු කළා දාන්න, විනයනේ කරන්න, අයින් කරන්න අවස්ථාව ලැබෙනවා. ඒ වගේමයි දෝෂ විනය පරියෝසානා හෝති. ද්වේෂයත් හිතින් බැහැර කරන්න, අයින් කරන්න අවස්ථාව ලැබෙනවා. මෝහ විනය පරියෝසානා හෝති. මෝහයත් හිතින් අයින් කරන්න, බැහැර කරන්න අවස්ථාව ලැබෙනවා. ඉතින් එතකොට අපි දැන් මේ ආරෂ්ඨාංක මාර්ගයේ එක එක අංගය ගැන සාකච්ඡා කරමින් සිටින්නේ. ඉතින් අපි මුලින්ම පටන් ගත්ත සම්මා දිට්ඨිය ගැන ප්‍රකාශ කරන්න. එතකොට මේ සම්මා දිට්ඨිය ගැන කියවෙන භාගතුන් වහන්සේගේ ප්‍රකාශයක් තමයි මේ මහා චත්තාරේසක සූත්‍රයේ සඳහන් වෙන්නේ. එතෙන්දී භාගතුන් වහන්සේ සඳහන් කරනවා සම්මා දිට්ඨිය ආකාර දෙකක් තියෙනවා. එකක් තමයි අත්තිබික්කවේ සම්මා දිට්ඨි සාසවා පුඤ්ඤ භාගියා උපදි වේපක්කා. මහණෙනි, සම්මා දිට්ඨියේ එක පැත්තක් තියෙනවා. ඒ පැත්ත ආශ්‍රව සහිතයි, පුණ්‍ය පක්ෂයේ පිහිටා තියෙනවා. ඒ වගේමයි උපති විපාක ලබා දෙනවා. අත්තිබික්කවේ සම්මාදිට්ටි අරියා අනාසවා ලෝකුත්තරා මග්ගංගා. ඒ වගේම තවත් සම්මාදිට්ටියේ ප්‍රභේදයක් තියෙනවා. ඒ කොටස ආර්ය තත්ත්වයකට පමුණුවනවා. ඒක අනාශ්‍රවයි, ඒ වගේමයි ලෝකෝත්තරයි, මාර්ගාංගයක් බවට පත් වෙනවා. එතකොට අපිට තේරෙනවා මේ සම්මා දිට්ඨිය එහෙනම් අපිට පැති දෙකක් ගැන සාකච්ඡා කරන්න සිද්ධ වෙනවා. ඒ නිසා අපි දැන් දින දෙකක් සම්මා දිට්ඨියේ මේ පළවෙනි අංගය, ඒ කියන ඒ ලෞකික සම්මා දිට්ඨිය ගැන සාකච්ඡා කළා. එතකොට ලෞකික සම්මා දිට්ඨියේ මතක් කරන එක විශේෂ දෙයක් තමයි කර්මය මුල් කරගෙන අපි එක්තරා අන්දමකින් වගකීමෙන් යුක්තව කර්මය දායාද කරගෙන, කර්මය සොකීය කරගෙන, කර්මය පිහිට කරගෙන, කර්මය අනුව ඒ විපාක ලැබමින් ගත කරන ස්වභාවයක් අපිට පිළිගන්න සිද්ධ වෙනවා. ඉතින් ඒ ගැන අපි සෑහෙන්න විස්තරයක් කළා. ඒකෙදී බුදුරජාණන් වහන්සේ දස වස්තුක සම්මා දිට්ඨියක් ඉදිරිපත් කරනවා. ඒතෙන්දී විශේෂයෙන් සඳහන් කරන්නේ මේ දීමේ නැත්නම් දානයේ විපාක තියෙනවා. ඒ වගේමයි අත්තිසුකට දුක්කටානම් කම්මානම් පලං විපාකෝ කියලා අපි කරන හොඳ නරක කර්මවල විපාක තියෙනවා. ඒ වගේමයි අත්ති අයං ලෝකෝ අත්ති පරෝ ලෝකෝ කියලා මෙලවක් තියෙනවා, පරලොවක් තියෙනවා. ඊළඟට අත්ති මාතා අත්ති පිතා කියලා මවෙක් ඉන්නවා, පියෙක් ඉන්නවා. ඒ මවට පියාට කරන ඒ සැලකිලිවල නැත්තම් ඒ ගෞරව බහුමූමන්වල විපාක තියෙනවා. ඒ වගේමයි අත්ති සත්තා ඕපපාතිකා, දිව්‍ය ලෝක, බ්‍රහ්ම ලෝක ආදී, ප්‍රේත ලෝක, අපාය ලෝක ආදී තැන්වල ඕපපාතිකව උපදින සත්වයෝ ඉන්නවා. ඒ වගේමයි අත්ති ලෝකේ සමන බ්‍රාහ්මණා සම්මග්ගතා සම්මා පටිපන්නා, යේ ඉමංච ලෝකම් පරංච ලෝකම් සයන් අභිඤ්ඤා සච්චිකත්වා පවේදීති පවේදෙන්තිති කියලා මේ මෙලව පරලව තමන්ගේ ශ්‍රේෂ්ඨ වූ ඥානයකින් දැනගෙන මෙලවත් පරලවත් පිළිබඳව නිවැරදි දහමක් දේශනා කරන ශ්‍රමණ බ්‍රාහ්මණයෝ ඒ తত্ত্বය නිවැරදිව අවබෝධ කරගෙන ඒ මිදීමක් පිළිබඳව, විමුක්තියක් පිළිබඳව ප්‍රකාශ කරන ශ්‍රමණ බ්‍රාහ්මණයෝ ඉන්නවා කියලා කරන ඒ විවිධ පැතිවලින් බුදුරජාන් වහන්සේ දකින ඒ කම්මස්සකතා සම්මා දිට්ඨිය තමයි මේ ප්‍රකාශ වෙන්නේ. ඉතින් මේ හැම අංගයකම එකාතකින් මූලික ඉගැන්වීමක් වෙනවා කර්මය කියන එක. දැන් අපි දානය ගැන කතා කළත් එතනදී කර්මය කර්මඵලය අදහාගෙන තමයි දානයක් දෙන්නේ. ඒ වගේමයි අපි දෙවැනි කොටස ගත්තොත් එතන ඍජුවම කතා කරන්නේ කර්මය ගැන. ඊළඟට මෙලවක් පරලොවක් ගැන විශ්වාසය සහිතව අපි මෙලවදී යහපත් දේ කරමින් අයහපත් දේ බැහැර කරමින් කටයුතු කරනවා නම් එතෙන්දිත් ඇත්තරම කර්මය ගැන තමයි සාකච්ඡා වෙන්නේ. ඊට පස්සේ පුනර්භවය ගැන කතා කරද්දිත් අපිට තේරෙනවා එතකොට මෙලවදී අපි යම් යහපත් කර්මයක් කරලා තිනවා නම් ඒ අනුව අපිට යහපත් ආනිසංස ලැබෙනවා. එහෙම නැත්නම් අපි එබඳු දෙයක් කරලා නැත්නම් ඒ අනුව අපිට ආනිසංස ලැබෙන්නේ නැහැ. ඒ නිසා අපිට අපාගත වෙන්න නැත්නම් දුක්ඛිත ආත්ම භාවයක උපදින්න සිද්ධ වෙනවා. ඉතින් මේ විදිහට අපිට තේරෙනවා මෙතෙන්දිත් කර්මය ගැන තමයි විශේෂයෙන් මතක් වෙන්නේ. දැන් ඒ කර්මයේම පිහිටෙන් තමයි ඇතම් කෙනෙක් උපපාතික උපදින්නේ. දිව්‍ය ලෝකවල, බ්‍රහ්ම ලෝකවල උපදින්නේ. ඒ වගේමයි ඒක විපාකයක් වශයෙන් තමයි උපපාතිකව අපාගතවත් උපදින්නේ. දැන් එතකොට මේ කර්මය මූලික කරගෙන කරන ඒ කම්මස්සකතා සම්මාදිට්ඨියේ අන්තිමට සඳහන් වෙන කොටස එකාතකින් අර ලෝකෝත්තර සම්මාදිට්ඨියට යම්කිසි පෙළඹවීමක්, ඒ සඳහා යම්කිසි ඉඟියක්, ඉඟි කිරීමක් අන්තර්ගත වෙනවා. මේ ලෞකික සම්මාදිට්ඨියක පිහිටියට මොකද එපමණකින් සෑහීමකට පත් වෙන්නේ නැතිව මේ ලෝකයේ පිළිබඳව, පරලෝකයේ පිළිබඳව, මේ සංසාරය පිළිබඳව යම්කිසි අවබෝධයක් ලබා ගන්න දක්ෂතාවයක් තිබිච්ච යම්කිසි ඒ ශ්‍රමණ බ්‍රාහ්මණයෝ වැඩ ඉන්නවා, වැඩ සිටියා කියලා එක්තරා අන්දමකින් යම් ඉඟියක් මේ කම්මස්සකතා සම්මාදිට්ඨිය අවසානයේ අන්තර්ගත වෙනවා. ඉතින් එතකොට අපිට සඳහන් කරන්න පුළුවන් බුදුරජාන් වහන්සේ අර සාමාන්‍ය මිනිස්සයව අසත්පුරුෂ භූමියක ඉඳලා සත්පුරුෂ භූමියකට පමුණුවලා ඊට පස්සේ එතනත්තාව ක්‍රමානුකූලව තව තව සත්පුරුෂ භූමිය තුල හොඳට තහවුරු කළා. ඒ අයට එකතු කරනවා අන්න ආධ්‍යාත්මික ගුණයක් පිළිබඳව එක්තරා පැත්තක්. ඒ සඳහා යම්කිසි ආරාධනාවක්, යම්කිසි යොමු කිරීමක් කළා තියෙනවා. දැන් අපිට ඊළඟට අද එහෙමනම් ඒ ආධ්‍යාත්මික පැත්ත ගැන, එහෙමත් නැත්නම් ඒ ලෝකෝත්තර සම්මාදිට්ඨිය ගැන සාකච්ඡා කරන්න පුළුවන්. ලෝකෝත්තර සම්මාදිට්ඨිය ගැනත් බුදුරජාන් වහන්සේ ඒ මහා චත්තාරීසික සූත්‍රයේම සඳහන් කරලා තියෙනවා. තොර මොකද්ද මේ ලෝකෝත්තර සම්මාදිට්ඨිය කියලා කියන්නේ? කතමාච භික්ඛවේ සම්මාදිට්ඨි අරියා අනාසවා ලෝකුත්තරා මංගග්ගං. මහනි මොකද්ද මේ ආර්ය වූ අනාශ්‍රව වූ ලෝකෝත්තර වූ මාර්ගාංගයක් බවට පත්වන ඒ සම්මාදිට්ඨිය කුමක්ද කියලා ඔන්න භාගවතුන් වහන්සේම ප්‍රශ්න කරලා උන්වහන්සේම උත්තර දෙනවා. යාකෝ භික්ඛවේ අරිය චිත්තස්ස අනාසව චිත්තස්ස අරිය මග්ග සමංගිනෝ අරිය මග්ගං භාවයතු. දැන් මෙතෙන්දී එක්තරා අන්දමකින් විශේෂාංග විශේෂ කාරණා කීපයක් අන්තර්ගත වෙනවා. දැන් මේ කතා කරන්නේ පුහුණුවක යෙදෙන යෝගාවචරයෙක් ගැන. යාකෝ භික්ඛවේ අරිය චිත්තස්ස අනාසව චිත්තස්ස අරිය මග්ග සමංගිනෝ අරිය මග්ගං භාවයතු. දැන් මේ ආර්ය මාර්ගයක් පුහුණු කරන ආර්ය මාර්ගයක යෙදෙන ඒ සඳහා උත්සාහන්ත වෙන ඒ මාර්ගයේ කටයුතු කරන ඒ යෝගාවචරයෙකුගේ හිතේ පහළ වෙන පඤ්ඤා පඤ්ඤින්ද්‍රියං පඤ්ඤා බලං ධම්ම විචේ සම්බොජ්ජංගෝ සම්මාදිට්ඨි මග්ගංගම්. ඒ තැනැත්තාගේ හිතේ පහළ වෙන යම් ප්‍රඥාවක් තියෙනවද, ප්‍රඥා ඉන්ද්‍රියක් තියෙනවද, ප්‍රඥා බලයක් තියෙනවද, ධම්ම විචේ සම්බොජ්ජංගයක් තියෙනවද, ඒ වගේමයි සම්මාදිට්ඨි මාර්ගාංගයක් තියෙනවද. අයං උච්චති භික්ඛවේ සම්මාදිට්ඨි අරියා අනාසවා ලෝකුත්තරා මග්ගංගා. මෙන්න මේක තමයි මහණෙනි මේ ලෝකෝත්තර වන ආර්ය වන මාර්ගාංගයක් බවට පත් වෙන අනාශ්‍රවණ සම්මාදිට්ඨිය. දැන් එතකොට අපිට තේරෙනවා මේ කතා කරන්නේ බොහොම ප්‍රායෝගික කාරණාවක්. අපි තොරතුරු දැනගත්ත පමණින් මේක මේ ආර්ය වූ මේ ලෝකෝත්තර වූ සම්මාදිට්ඨියක් වෙන්නේ නැහැ. එතකොට බුදුරජාණන් වහන්සේ කතා කරන්නේ මේ කෙනෙකුගේ හිතේ ගොඩ නැගෙන කෙනෙකුගේ හිතේ වර්ධනය වෙන ඒ තැනැත්තා අත්දකින සාක්ෂාත් කරන සම්මාදිට්ඨියක් තමයි මේ කතා කරන්නේ. ඒ නිසා අපි මේ කරුණු කාරණා තේරුම්ගෙන හුදෙක් අපි ඒවා අපේ මතකයට අපේ දැනුමට පමණක් සීමා කරගත්තට අපිට මේක සම්මාදිට්ඨියක් කියලා කියන්න බෑ. ඉතින් අපි සමහරවිට පොත්පත් කියලා තියෙන්න පුළුවන්, බණ අහලා තියෙන්න පුළුවන්, සාකච්ඡා කරලා තියෙන්න පුළුවන්, අපිටත් යම් පමණකට සම්මාදිට්ඨියක් වැටහෙන්න පුළුවන්. නමුත් මේ කාරණාවන් අපිට තේරෙනවා නිවැරදි සම්මාදිට්ඨියක් නම් එහෙනම් තමන්ගේ හිතේ මේ සම්මාදිට්ඨිය වර්ධනය වෙන්න ඕනේ. ඒක ගුණයක් හැටියට තමන්ට දැනෙන්න ඕනේ. තමන්ට ඒක සාක්ෂාත් කරන්න පුළුවන් වෙන්න ඕනේ. ඉතින් ඒකෙත් එක්තරා මට්ටමකින් ක්‍රමානුකූල වර්ධනයක් තමයි මෙතෙන්දී පිළිබිඹු කරලා තියෙන්නේ. ඒක පාටම සම්මාදිට්ඨි මාර්ගාංගයේ භාගතුන් වහන්සේ ඉදිරිපත් කරන්නේ නැහැ. ඒ වෙනුවට බොහොම ක්‍රමානුකූලව පොඩ පොඩ වර්ධනය වෙන සම්මාදිට්ඨියක් තමයි ප්‍රකාශ කරන්නේ. ඒක පටන් ගන්නවා ප්‍රඥාවෙන්. ඊට පස්සේ ඔන්න ප්‍රඥා ඉන්ද්‍රියක් දක්වා ඒක වර්ධනය වෙනවා. ඊළඟට ප්‍රඥා බලයක් දක්වා වර්ධනය වෙනවා. ඊට පස්සේ බොජ්ජංගයක් බවට ප්‍රඥා බොජ්ජංගය, එහෙම නැත්නම් ධම්මවිචේ සම්බොජ්ජංගය බවට ඊළඟට වර්ධනය වෙනවා. ඊටත් එහා ගිහිල්ලා සම්මාදිට්ඨිය කියන මේ මාර්ගාංගය බවට මේ ප්‍රඥාව වර්ධනය වෙලා තියෙනවා. එතනම් මෙතනත් අපිට අදහස් කරගන්න පුළුවන් එhmenan අපි පොඩ පොඩ අපේ හිතේ මේ සම්මාදිට්ඨිය දියුණු කරගත යුතු දෙයක්. අපි නිකන් අහලා බලලා දැනගත්තා කියලා සම්මාදිට්ඨි ගතික වෙන්නේ නැහැ. එහෙමනම් අපි තුල මේ සම්මාදිට්ඨිය ප්‍රායෝගිකව පුහුණු කළ යුතු වෙනවා. එතකොට මේක පටන් ගන්න අපිට පොඩ්ඩක් ඉතින් සතිපට්ඨානයට කිට්ටු කරගන්න පුළුවන් කොහොමද එතකොට මේ බඳු සම්මාදිට්ඨියක් ඇති කරගන්න කෙනෙක් උත්සාහවන්ත වෙන්නේ. ඉතින් එතකොට අපිට පුළුවන් හිතා ගන්න දැන් කෙනෙක් අපි හිතමු ආනාපාන සතිය වගේ භාවනාවක් වඩනවා. එතෙන්දී කෙනෙක් උත්සාහවන්ත වෙනවා මේ ආස්වාසයට සිහියෙන් කටයුතු කරන්න, ප්‍රස්වාසයේ කෙරෙහි සිහියෙන් කටයුතු කරන්න, මේ විදිහට පැමිණෙන පැමිණෙන ආස්වාසයේ එයා සතිමත් වෙනවා, පිට වෙන ප්‍රස්වාසයේ එයා සතිමත් වෙනවා. ඉතින් බොහොම සරල තැනකින් පටන් ගන්න. බුදුරජාණන් වහන්සේ උගන්වන්නේත් ඒ වගේමයි. සෝ සතෝ ආස්ස සති සතෝ පස්ස සති. ඒ තැනත්තා සිහියෙන් යුක්තව හුස්ම ගන්නවා, සිහියෙන් යුක්තව හුස්ම හෙළනවා. බොහොම සරල තැනකින් කරන්න පුළුවන් තැනකින් පටන් ගන්නවා. දැන් මේ කටයුත්ත දිගට කරගෙන යනකොට ටික ටික ඒ හැකියාව වර්ධනය වෙනකොට එයාට පුළුවන් වෙනවා මේ අතීතයෙන් අනාගතයෙන් හිත මුදවාගෙන මේ වර්තමානයේ පැමිණෙන ආස්වාස ප්‍රස්වාසයේ කෙරෙහි සතිමත් වෙන්න. ඒ සඳහා සතිය පිහිටවන්න දැන් එයාට පුළුවන් වෙනවා. දැන් ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ මේ සතිය හොඳට තහවුරුනාට පස්සේ අන්න ඊළඟ පියවරක් මෙතෙන්ට එකතු කරනවා. ඒ තමයි මේ හුස්ම රැල්ල කෙරෙහි එක්තරා අන්දමකින් විමසිලිමත් වෙන්න කියලා. ඒ කියන්නේ අපි සිහිය පිහිටවීමෙන් සෑහීමටපත් නොවි මේ හුස්ම රැල්ලේ තියෙන යම් යම් ගුණ විශේෂයන් නැත්නම් ඒකේ තියෙන විවිධ ලක්ෂණ, ඒකේ හැඩතල, ඒ සියල්ල විමසා බලන්න කියලා ආරාධනාවක් කරනවා. ඉතින් එතකොට අපිට පුළුවන් හිතාගන්න එමනම් මේ ආස්වාසය ප්‍රස්වාසය ගැන විමසන්නයි මේ කියන්නේ. ආස්වාසය දිගද කෙටිද, ප්‍රස්වාසය දිගද කෙටිද, එහෙම නැත්නම් ආස්වාසය උණුසුම්ද සිසිල්ද, ප්‍රස්වාසය උණුසුම්ද සිසිල්ද, ආස්වාසයේ මොන නාස්පුඩුවෙන්ද ඇතුල් වෙන්නේ, ප්‍රස්වාසයේ මොන නාස්පුඩුවෙන්ද පිට වෙන්නේ, කොයි ස්ථානයේද වැඩියෙන් දැනෙන්නේ, මේ වගේ විවිධාකාර පැතිවලින් මේ ආස්වාසය ප්‍රස්වාසය ගැන විමසා බැලීමක් මෙතෙන්දී බලාපොරොත්තු වෙනවා. ඉතින් ඊටත් එහා ගිහිල්ලා බුදුරජාන් වහන්සේ මතක් කරනවා මේ ආස්වාසය එක පාටම පටන් ගන්න නැහැ, මේකේ මුලක් තියෙනවා. බොහොම සියුම් ආරම්භයක් තියෙනවා. යන්නේ ආරම්භයත් අපිට දකින්න උත්සාහන්ත වේති. මැද ප්‍රදේශයත් දකින්න උත්සාහන්ත වේති. අග ප්‍රදේශයත් දකින්න උත්සාහන්ත වේති. ඊළඟට ප්‍රස්වාසය පටන් ගන්න කලින් යම් කිසි නොදැනෙන ප්‍රදේශයක් තියෙනවා නම් ඒකත් අපි දකින්න උත්සාහන්ත වේති. ඊට පස්සේ ඔන්න ප්‍රස්වාසයේ මුල, ප්‍රස්වාසයේ මැද, ප්‍රස්වාසයේ අග. ඉතින් ඒකත් පහ වුණාට පස්සේ ඔන්න ඊළඟ ආස්වාසය පටන් ගන්න කලින් අපිට හම්බ වෙන යම් කිසි හිස් ප්‍රදේශයක්. ඒතර මෙන්න මේ වගේ මුළු ආස්වාස ප්‍රස්වාසයේම චක්‍රය දකින්න උත්සාහන්ත වේති. දැන් එතකොට මෙතන මෙබඳු කාර්යයක් කිරීමේදී විශේෂයෙන්ම මෙතෙන්දී ඒ ප්‍රඥාවේ බීජය වර්ධනය වෙනවා. කොහොමද වර්ධනය වෙන්නේ? දැන් මේ අරමුණ ගැන එක්තරා අන්දමකින් විමසීමක් කරනවා. අරමුණ ගැන හොඳට හොයලා බලනවා. තීක්ෂණව ඒ ගැන විමසලා බලනවා. එතකොට මෙන්න මේ අරමුණ ගැන හොඳට විමසා බැලීම, තීක්ෂණ බුද්ධියකින් වටහා ගන්න උත්සාහවත් වීම, ඒ ගැන සොයා බැලීම, මේ සියල්ලම ප්‍රඥාවේ විවිධ පැති කියලා කියන්න පුළුවන්. විවිධ මුහුණුවර කියලා කියන්න පුළුවන්. මේකට අපි මෙතෙන්දී කියන්නේ සම්පජඤ්ඤය කියලා. හොඳට මේ අරමුණ ගැන දැනුවත් වෙනවා. අරමුණ ගැන හොඳට හොයලා බලනවා. ඒතර මෙන්න මේ සම්පජඤ්ඤය දැන් ඔන්න සතියට එකතු වෙනවා. අත්වල් බැඳගන්නවා. සති සම්පජඤ්ඤය කියලා දැන් මේ දෙන්න හොඳට අත්වල් බැඳගෙන කටයුතු කරනවා. සතියට දැන් ඔන්න ප්‍රඥාවේ බීජයක් එකතු වුණා. ඒතර මේ විදිහට තමයි දැන් ටික 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 මේ ප්‍රඥාව වැඩෙන්න පටන් ගන්න. දැන් එතකොට කෙනෙකුට මේ තමන්ගේ අස්පනා පිට සිද්ධ වෙන සංසිද්ධියක් දිහා බොහොම විමසලිමත්ව බැලීමේ ශක්තියක් ගොඩනැගීගෙන එනවා. නිකාං ඔහේ මතු පිට අරමුණේ රැඳෙන්නේ නැතිව ඒ අරමුණ දිහා ටිකක් විනිවිද යන බැල්මක් බලන්න. අරමුණේ විවිධ පැතිකඩ සොයලා බලන්න. අරමුණේ හැසිරීම හඳුනා ගන්න. මොන වගේද මේ අරමුණ හැසිරෙන්නේ කියලා බොහොම සියුම් මනසකින්, තියුණු සතිමත් බවකින්, ඒ වගේම බොහොම සංසුන් නිහඬ සිතකින් හොඳින් විමසලා බලන්න අන්න ඒ කෙනාට හැකියාව ලැබෙනවා. ඉතින් එතකොට මෙන්න මෙබඳු ගමනකදී තමයි මේ තනත්තා තේරුම් ගන්නේ මේ මෙබඳු හැකියාවක් තමන්ගේ හිතේ තියෙනවා කියලා. නැත්තම් හුඟක් වෙලාට වෙන්නේ අපි අයෝනසෝ මානසිකාරයකින්. අපි ඒකේ කිසිම දෙයක මුලට යන්නේ නැහැ. ඒකේ ආරම්භයට යන්නේ නැහැ. අපි ඒ වෙනුවට හැම තිස්සෙම මේ මතු පිට රැඳෙමින් තමයි කාලය ගත කරන්නේ. අපි කෙනෙක් දිහා බැලුවත්, දෙයක් දිහා බැලුවත් ඒ අපි සාමාන්‍යයෙන් ඒ සම්මුතියෙන් දන්න මට්ටමේ නතර වෙන ගතියක් තමයි තියෙන්නේ. එයාට ඉන් එහාට යන්න හැකියාවක් නැහැ. එහෙම දෙයක් තේරෙන්නේ නැහැ. විමසා බැලීමක් කරන්න නැහැ. ඒ සාමාන්‍ය භෞතික පෙනෙන ඒ මට්ටමින් නතර වෙනවා. ඉතින් එතකොට ඒ මට්ටම අභිබවා ගිහිල්ලා එක්තරා අන්දමකින් විනිවිද යන බැල්මක්, විමසා බැලීමක්, සොයා බැලීමක්, ගවේෂණය කිරීමක් මෙතන මේ ප්‍රඥාවේදී එහෙමනම් අපිට ආරම්භ කරන්න සිද්ධ වෙනවා. මේක ඉබේ සිද්ධ වෙන්නේ නැහැ. දැන් අපි සිහිය පිහිටුවා කියලා මේ අපිට ඕනනම් අරමුණක මතු පිට සිහිය පිහිටවගෙන යන්න පුළුවන්. හැබැයි සිහියේ නියම සතිය ගැන කියනවා නම් ඒකේ තියෙන අපිලාපන ලක්ෂණයක් කියලා. ඒ කියන්නේ පොලාපනින් නැතිව ඒකේ අරමුණක මතු පිට රැඳෙන්නේ නැතිව සිහියට එනම් මෙන්න මේ අරමුණ විනිවිද යන, අරමුණ තුළට හොඳට කාවදින ගතියක් අපි ඇති කරගත යුතුයි. එතකොට තමයි සතියත් හොඳට පණ ගැන්වෙලා එන්නේ. ඒක අර සම්පජඤ්ඤය එකතු වෙනවා. ඒ පණ ගැන්වීම එතකොට තමයි සිද්ධ වෙන්නේ. ඉතින් එතකොට දැන් අන්න යෝගාවචරයේ මේ සතිපට්ඨානය වගේ දෙයක් දිනු කරගෙන යනකොට එයාට පුළුවන්කමක් ලැබෙනවා ඒ බොහොම සංසුම් මනසකින් තීව්‍ර සතියකින් අස්පනා පිට සිද්ධ වෙන දේ ගැන හොඳ අවධානයෙන් ඉන්න. ඉතින් ඒතකොට මේ හැකියාව, මේ අවධානය, මේ විනිවිද යන බැල්ම, කුතුහලය එයා දිනු කරගෙන යනකොට එයාට තේරෙනවා ඇතැම් දිනවල මෙහෙම තමන්ගේ හිතේ ඒ හොඳට දෙයක් දිහා තීක්ෂණව දැකීමේ හැකියාවක් දැන් ඔන්න වර්ධනය වෙලා තියෙනවා. ඇතැම් දිනවල එහෙම හැකියාවක් වර්ධනය වෙලා නැහැ. අර අපි සතිය දිනු කරනකොට ඇතැම් දවස්වල හොඳට සතිය තියෙනවා. ඇතැම් දවස්වල ඒ තරම් සතිය නැහැ. සතිය දුර්වලයි, අසතිමත් කියලා දැනගන්නවා වගේ මෙතෙන්දිත් තමන්ට තේරෙන්න ගන්නවා තමන්ගේ හිතේ ඒ දෙයක් දිහා බොහොම විනිවිද යන බැල්මක් යොදන්න පුළුවන් ශක්තිය, දෙයක් පිළිබඳව විවිධ අන්දමින් හොඳට කරුණු කාරණා තේරුම් ගැනීමේ ශක්තිය යම් දවස්වල හොඳට තියෙනවා, නැත්නම් යම් කිසි වෙලාවක හොඳට තියෙනවා, ඇතැම් වෙලාවක හොඳට නැහැ. ඇතැම් වෙලාවට ඒ හැකියාව දුර්වලයි කියලා අන්න තමන් මේ මෙතන මෙන්න මේ බඳු හැකියාවක්, මෙන්න මේ බඳු කුසලතාවයක්, මෙන්න මේ බඳු ශක්තියක් තියෙනවා කියලා මෙන්න මේ ප්‍රඥාවේ මුහුණුවර ඒ යෝගාවචරය හඳුනගන්න. ත්‍රිආර්ය තේරෙන මෙන්න මේ ප්‍රඥාව කියලා හැකියාවක් තමන්ගේ හිතේ හදන්න පුළුවන්. තමන්ගේ හිතේ දියුණු කරන්න පුළුවන්. ඉතින් එතකොට ඇතැම් වෙලාවට හොඳට මේ ප්‍රඥාවන්තව කටයුතු කරනවා. ඇතැම් වෙලාවට ඒ තරම් ඒක ශක්තිමත් නැහැ. එතකොට අන්න දේවල් වලට අහු වෙනවා. එහෙම නැත්නම් මතුපිට දැකීමට, මතුපිට රූපයට, මතුපිට පෙනුමට, ස්වરૂපයට අහු වෙන ගතියක් තියෙනවා. හැබැයි ඇතැම් වෙලාවට එහෙම නැහැ. හොඳට විනිවිද දකින්න පුළුවන්. ඉතින් එතකොට මෙන්න මේ ප්‍රඥාව කියන කුසලතාවය අන්න යෝගාවචරයේ හඳුන ගන්නවා. ඒතකොට මෙන්න මේ මට්ටම අපිට කියන්න පුළුවන් ඉන්ද්‍රිය මට්ටමක් කියලා. ඒතකොට ඉන්ද්‍රිය ධර්ම භාග්‍යවතුන් වහන්සේ පහක් පෙන්නුම් කරනවා. සද්ධා ඉන්ද්‍රිය, විරිය ඉන්ද්‍රිය, සති ඉන්ද්‍රිය, සමාධි ඉන්ද්‍රිය, ප්‍රඥා ඉන්ද්‍රිය කියලා. ඒතකොට මේ ඉන්ද්‍රිය ධර්ම වලත් හරියට නිකන් මුදුන් කොට වගේ තියෙන ප්‍රඥා ඉන්ද්‍රිය. ඒ ක්‍රමානුකූලව මේක යන ගමනක් තියෙනවා. ශ්‍රද්ධාවකින් පටන් අරගෙන ඊළඟට වීරය පවත්වමින් සතිය දිනු කරමින් හොඳට හිතේ ඒකාග්‍රතාවය පවත්වමින් තමයි මේ අරමුණ විමසා බලන්නේ. අන්න එතකොට තමයි ප්‍රඥාවක් වැඩෙන්නේ. ඒතර අපිට තේරෙනවා මෙතන මේ හුදෙක් අපි කතා කරන්නේ චින්තාමය ප්‍රඥාව නෙමෙයි, සුතමය ප්‍රඥාවම නෙමෙයි. මෙතෙන්දී අපි එහෙනම් දැන් මේ කිට්ටු කරන්නේ භාවනාමය ප්‍රඥාවට. ඒතර ප්‍රඥාවෙත් ඒ වගේ පැති තුනකුත් භාග්‍යවතුන් වහන්සේ පෙන්ලා තිනවා. සුතමය පඤ්ඤා, චින්තාමය පඤ්ඤා, භාවනාමය පඤ්ඤා කියලා. අපි බණක් අහලා පොතක් බලලා එහෙම ඇති කරගන්නේ සුතමය ප්‍රඥාවක්. ඒක මතු පිටට සීමා වෙනවා. ඒක කායෙන් හරි අහගත්ත ප්‍රඥාවක්, ඉල්ලගත්ත ප්‍රඥාවක්. තාම අපිට උරුම වෙච්ච ප්‍රඥාවක් නෙමෙයි. හිතේ ගැඹුරෙන් කාවැදිච්ච ප්‍රඥාවක් නෙමෙයි. හැබැයි හොඳට ඒ අපි අහපු කියපු දේවල් කාරණා හොඳට විමසා බලමින් හොඳට තර්කයට නංවමින් තව තව විමසලා බලනවා නම් අනේ තුනුත් තවත් ප්‍රඥාවක් ගොඩනගෙනවා. ඒකට කියනවා චින්තාමය ප්‍රඥාවක් කියලා. හැබැයි භවනාමය ප්‍රඥාව කියන්නේ ඊට හාත්පසින් වෙනස් දෙයක්. එතෙන්දී මතක් කරන්නේ විශේෂයෙන්ම හිතේ හදාගත්ත ඒකාග්‍රතාවය, සංසුම් මනස මුල් කරගෙන ඒ අස්පනා පිට තියෙන අරමුණු හොඳින් එතන එතන විමසා බැලීම හරහා දිනු වෙච්ච ප්‍රඥාවක්. ඒ බඳු භාවනාමය ප්‍රඥාවක් මෙතන මේ ඉන්ද්‍රිය මට්ටමේදී සාකච්ඡා වෙනවා. ඊට පස්සේ මේ ප්‍රඥාව තව තව වැඩෙනවා. කෙනෙක් දිගට තමන්ගේ භාවනා කටයුතු දිගට කරගෙන යනවා. ඒ වගේම සිහිය දියුණු කරන එක තව දිගට කරගෙන යනවා. ඉතින් මේ හරහා ඔන්න ප්‍රඥාව තව වැඩෙනවා. ඉතින් එතකොට මොකද වෙන්නේ? ඇතැම් වෙලාවට තමන්ට තේරෙනවා දැන් මේ වෙලාවේ නම් හොඳට සිහිය තියෙනවා, ප්‍රඥාව තියෙනවා, නුවණින් විමසා කටයුතු කරන ස්වභාවයක් තියෙනවා. හැබැයි ඇතැම් වෙලාවට එහෙම නැහැ. ඇතැම් වෙලාවට හරීම උදාසීන ගතියක් තියෙන්නේ. මනසේ තරම් ක්‍රියාශීලීත්වයක් නැහැ. විනිවිද යාමේ ශක්තියක් නැහැ. හිත ප්‍රමාදයට වැටලයි තියෙන්නේ. ඒ වගේමයි දෙයක් දිහා බැලුවට ඒ තරම් හොඳට තේරෙන්නෙත් නැහැ. හැබැයි මෙයා දැන් ඒ ගැන ඒ කම්පා වීමක් නැහැ. මොකද එයා දන්නවා මේ ප්‍රඥාව කියන්නේ දියුණු කළ හැකි ධර්මයක්. මේක තමන් දැන් ප්‍රායෝගිකව යම් යම් ක්‍රම අත්හදා බලලා තිනවා. ඒ ක්‍රම පාවිච්චි කරලා නැවතත් මේ හිත අවදි කරලා ගන්න පුළුවන්. මේ ප්‍රඥාව ගොඩනගා ගන්න පුළුවන්. ප්‍රඥාව අවදි කරලා ගන්න පුළුවන් කියලා විශ්වාසය දැන් යාගේ හිතේ ගොඩනැගිලා. ඉතින් එතකොට බුදුරජාන් වහන්සේ සඳහන් කරනවා මෙන්න මේ වගේ මේ හිත මුලාවේ වැටලා තියෙද්දිත් කම්පා නොවන ස්වභාවය ප්‍රඥා බලය වශයෙන් පෙන්වනවා. කලින් නම් එහෙම නෙමෙයි මේක ගැන හුඟක් සැලකිලිමත් වුණා. නමුත් දැන් Tamanට හොඳට හිතේ විශ්වාසය ගොඩනැගුණාට පස්සේ එයා හිත මුලා වෙලා තියෙද්දිත් බය නැතුව ඉන්නවා. Taman දන්නවා Tamanගේ අනසක යටතේ දැන් තියෙන්නේ. ඕනට වඩා හිතට මුලා වෙන්න හැකියාවක් නැහැ. මොකද ප්‍රඥාව වර්ධනය කරගැනීමේ ක්‍රමෝපායන් Taman හොඳට ප්‍රායෝගිකව හදාarලා තියෙනවා. ඒ නිසා අන්න ප්‍රඥා බලය දැන් මෙයාගේ හිතේ තියෙන නිසා කිසි බියක් නැහැ. හිත ප්‍රමාදයට වැටුණත් මුලාවට වැටුණත් බිය නැතුව ගත කිරීමේ හැකියාවක් තියෙනවා. ඉන් එහාට ගිහිල්ලා හම්බ වෙන්නේ ධම්මවිචේ සම්බොජ්ජංගය. ඒතොර බෝධි අංගයක් බවට දැන් හොඳට නිවනටම යොමු කරපු හිතක්. ඒ තමන්ගේ අවබෝධය තමන් ලබන ප්‍රඥාව වෙනෙකුත් වෙනත් අනෙකුත් මේ ලෞකික දේවල් වලට යොදනවා වෙනුවට නිවන අභිභව නිවන අරභයා නිවන වෙතටම යොමු වෙච්ච ගතියක් මේ ධම්මවිචේ සම්බොජ්ජංගය ප්‍රමාණයට ප්‍රඥාව වැඩෙනකොට සිද්ධ වෙනවා. ඉතින් එතකොට අපිට තේරෙනවා දැන් මේ ප්‍රඥාවේ පියවරෙන් පියවර වර්ධනය වීමයි මේ බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරන්නේ. ඒක එකතොට එකාතකින් ටික ටික පියවරෙන් පියවර වර්ධනය වෙවි වර්ධනය වෙවි දැන් ඔන්න ධම්මවිචේ සම්බොජ්ජංගයක් දක්වා පැමිණලා තියෙනවා. තොර එතෙන්දිත් බුදුරජාන් වහන්සේ පදහන් කරන්නේ ධම්මවිචේ සම්බොජ්ජංගේ වැඩෙන්නේ අර ඇස්පනා පිට තියෙන ඒ අරමුණු එතන වර්තමාන වශයෙන් පෙළගැහෙන අරමුණු හොඳට විමසා බැලීම හරහා, හොඳට ඒ ගැන සොයා බැලීම හරහා, ඒ ගැන තීක්ෂණව කටයුතු කිරීම හරහා, තං ධම්මං පඤ්ඤාය පවිචිනති පවිචරති පරිවීමංසං ආපජ්ජති කියලා බුදුරජාන් වහන්සේ සඳහන් කරනවා. ඒ කියන්නේ තමන්ගේ ඇස් පනා පිට තියෙන අරමුණ හොඳට විමසා බලනවා. සෙවිල්ලෙන් ඉන්නවා. තීක්ෂණව ඒ ගැන සොයා බලනවා. මෙන්න මේ හරහා තමයි නැවත නැවත ඒ කටයුත්තේ යෙදෙද්දී මේ ධම්මවිචේ සම්බොජ්ජංගයක් දිනු වෙන්නේ. දැන් එතකොට අපිට තේරෙනවා මේ බුදුරයන් වහන්සේ මේ යෝගාවචරයෙකුගේ හිතේ එයා දැන් මාර්ගයක් වඩන්න පටන් ගන්න තියෙනවා, ප්‍රතිපදාවකට පිවිසිලා තියෙනවා. එබඳු මාර්ගයක් වඩන ප්‍රතිපදාවකට පිවිසිච්ච යෝගාවචරයෙකුගේ හිතේ ක්‍රමානුකූලව මේ වර්ධනය වෙන ප්‍රඥාවට බුදුරජාන් වහන්සේ සම්මා දිට්ඨියේ ලෝකෝත්තර සම්මා දිට්ඨිය වශයෙන් ප්‍රකාශ කරලා තියෙනවා. දැන් එතකොට තවත් එහෙමනම් දැන් අපිට කතා කරන්න මේ සම්මා දිට්ඨි මාර්ගාංගය ඉතුරු වෙලා තියෙනවා. ඒකට තමයි දැන් අද තව ටිකක් අපි ඉස්සරහට යන්න බලාපොරොත්තු වෙන්නේ. දැන් එතකොට මේ ධම්මවිචේ සම්බොජ්ජංගයත් ටික ටික වර්ධනය කරගෙන ඒ ප්‍රඥාවත් වඩන යෝගාවචරයා තවත් දැන් එහාට ඒ ප්‍රඥාව දියුණු කරගන්න හැටි එහෙමනම් අපිට සාකච්ඡා කරන්න පුළුවන්. දැන් එතකොට මේ මට්ටමට එනකොට සම්මාදිට්ඨිය ගැන මේ ලෝකෝත්තර සම්මාදිට්ඨිය ගැන කතා කරද්දී අපිට තව ටිකක් අවධානය යොමු කරන්න සිද්ධ වෙනවා. කොහොමද හිතක මිත්‍යා දෘෂ්ටියක් ඇති වෙන්නේ? අපි සම්මාදිට්ඨිය ගැන කතා කරන්න කලින් එහෙමනම් අපි පොඩ්ඩක් හරි දැනගන්න අවශ්‍යයි කොහොමද හිතක මිත්‍යා දෘෂ්ටියක් ඇති වෙන්නේ. ඉතින් එහෙමනම් මේ දහමට අනුව මේ මිත්‍යා දෘෂ්ටියක් ඇති වෙන හැටි අපි පොඩ්ඩක් තේරුම් ගන්න එක වටිනවා. දැන් විපල්ලාස සූත්‍රය කියලා සූත්‍රයක් අන්තර්ගත වෙනවා අංගුත්තර නිකායේ. එතනදී බුදුරජාන් වහන්සේ මේ දිට්ටියක් හිතේ වැඩෙන හැටි නැත්නම් දෘෂ්ටිගත වීමක් හිතක සිද්ධ වෙන හැටි ප්‍රකාශ කරනවා. මෙතෙන්දි සඳහන් කරනවා චත්තාරෝමී භික්කවේ සංඥා විපල්ලාසා, චිත්ත විපල්ලාසා, දිට්ඨි විපල්ලාසා. මේ හතර ආකාරයකින් සංඥා විපල්ලාසයක්, චිත්ත විපල්ලාසයක්, දිට්ඨි විපල්ලාසයක් සිද්ධ වෙනවා කියලා ප්‍රකාශ කරනවා. මේ විපල්ලාස කියලා කියන්නේ සාමාන්‍යයෙන් විකෘත දැකීමක් කියලා කියන්න පුළුවන්. මේ නිවැරදි දැකීම නෙමෙයි වැරදි දැකීම. එමන් නැත්තම් වැරදි ආකාරයෙන් වටහා ගැනීම. එතකොට යාගේ හිතේ ඇති වෙන්නේ වැරදි ආකල්පයක්. වැරදියටයි හඳුනාගත්තේ, වැරදියටයි හිතාගත්තේ, වැරදියටයි හිතේ ගොනු කරගත්තේ. ඉතින් මේක බුදුරජාන් වහන්සේ කියන හතර ආකාරයකට වෙන්න පුළුවන් කියලා. දැන් උදාහරණයක් වශයෙන් කියනවා නම් අපි යම්කිසි රූපයක් දකිනවා. අපි තුන් මලක් දකිනවා. දැන් මේ මල දිහා දැකලා මේ මල අපි සාමාන්‍ය නම් දන්නවා ඉතින් මේ මල පරවෙනවා කියලා. අපි තුමු දරුවෙක් කවදාවත් මලක් දැකලා නැහැ. ඔන්න එයා අද තමයි මලක් පෙන්වුවේ යාට. ලස්සන මලක්. ඉතින් යාගේ හිතේ එකපාරටම ඇති වෙන්නේ මේ මල හරිම ලස්සනයි, හරිම සුන්දරයි, සුවඳ හමනවා, හරිම දැකුම් කලුයි. මේ මල දිකට තියෙනවා. කියලා ඔන්න වගේ ආකල්පයක් තමයි සාමාන්‍යයෙන් ගොඩ නැගෙන්නේ. ඒ නිසා මේකට ඇදිලා යනවා. ඒකට බැඳිලා යනවා. ඒක Taman සතු කරගන්න උත්සාහන්ත වෙනවා. ඉතින් එතකොට මේ සාමාන්‍යයෙන් දේවල් දිහා අපි මේ නিত্য සංකල්පයකින් තමයි බලන්නේ. රූපයක් දැකපු ගමන් ආ ඒක තියෙනවා, ඒක දිගට තියෙනවා කියන ආකල්පයක් තමයි හිතේ ගොඩනැගෙන්නේ. සද්දයක් ඇහිච්ච ගමන් සද්දයත් අන්න දිගට තියෙනවා මට ඕනනම් ආය අහන්න පුළුවන් කියන ආකල්පයක් තමයි ගොඩනැගෙන්නේ. ගඳක් සුවඳක් දැනෙනකොටත් ඒක තියෙනවා, මේ ගඳ සුවඳ නিত্যයි කියලා පවතිනවා කියලා ආකල්පයක් තමයි ගොඩනැගෙන්නේ. ඒ වගේමයි රසයක් බලනකොටත් ඒ රසයේ ඒ අවස්ථාවේ තියෙනවා. ඒක දිගට පවතිනවා කියලා ආකල්පයක් ගොඩනැගෙනවා. ස්පර්ශයක් ලැබනකොටත් ඒ ස්පර්ශයේ අවස්ථාවේදී තියෙනවා, දිගට පවතිනවා කියලා ආකල්පයක් ගොඩනැගෙනවා. හිතට අරමුණුත් එනකොට විවිධ සිතුවිලි පැමිණෙනකොට එතෙන්දිත් ඒවා දිගට තියෙනවා වගේ හැඟීමක් තමයි එන්නේ. ඉතින් එතකොට මේ අනිත්‍ය වූ දේවල් කෙරෙහි නিত্যයි කියලා කරන හඳුනා ගැනීම එතනම ඇත්තටම අපි වරද්දගෙන තියෙන්නේ. ඉතින් මෙන්න මේකට කියනවා සංඥා විපල්ලාසයක් කියලා. ඒ කියන්නේ දේවල් අනිත්‍යයි. නමුත් අපිට ඒක තේරෙන්නේ නැහැ. අපි හඳුනගන්නේ ඒවා නිට්ටයයි කියලා. මේ මලක් නිට්ටයයි කියලා හඳුනගන්නවා. ඇහෙන දෙයක් නිට්ටයයි කියලා හඳුනගන්නවා. දැනෙන දේන දැනෙන හිතෙන හැම දෙයක්ම නිට්ටයයි කියලා හඳුනගන්නවා. එතනම එතකොට අපි වරද්දගෙන තියෙන්නේ. පොට වැරදිලා තියෙන්නේ. ඉතින් එතකොට මෙන්න මේ සංඥා විපල්ලාස මට්ටම අපි හඳුනා ගනිද්දිම අපි මුලින්ම වරද්දගත්තා. හඳුනා ගනිද්දිම අපිට වැරදුණා. හඳුනා ගනිද්දිම වැරදිලා ඊට පස්සේ අපි ඒ වැරදිච්ච මට්ටමේ ඉඳලම හිතනවා. තව තව දිගට කල්පනා කරනවා මේක ලස්සනයි, මේක හොඳයි, මේක දිගට තියෙනවා, මට මේ මල නෙලා ගන්න පුළුවන්, ගෙදර ගෙනල්ලා වාසිකේ දාන්න පුළුවන්. එහෙම නැත්නම් අපි කෙනෙක් දැක්කහම යා හරි හොඳයි, යා ලස්සනයි, යාව ඇසුරු කරන්න පුළුවන්, යා විවාහ කරගන්න පුළුවන්. මේ ආදී වශයෙන් මොකක් හරි අල්ලගෙන අපි මේ නিত্য ස්වභාවයක් තමයි අපේ හිතේ ඇතුළත් කරගත්තේ. ඒ අනුව තමයි අපි දැන් දිගට කල්පනා කරන්නේ. දැන් ඔන්න ඔක චිත්ත විපල්ලාස මට්ටමකටපත් වෙනවා. දැන් හිතේ දුවන්නේ ආකාරයෙන් හිතන්නේ ඒ කාරණා මුල් කරගෙන. දැන් ඕක තව තව වර්ධනය වෙන්න වෙන්න දැන් දිගටම ওই විදිහටමයි කල්පනා කරන්නේ. වෙනත් පැත්තක් ගැන හිතෙන්නේ නැහැ. දිගටම නিত্যයි කියන පදනමේ තමයි පිහිටා සිටින්නේ. ඒ අන්දමින්මයි කල්පනා කරන්නේ. අන්න එතකොට ඒ කල්පනා කරන රටාව, ඒ කල්පනා කරන රාමුව හිතේ මුල් බැස ගන්නවා. දැන් ගැලවීමක්ම නැහැ. දැන් වෙනත් පැත්තකින් හිතන්න හැකියාවක් ඇත්තෙම නැහැ. දැන් ඔන්න හිත දෘෂ්ටිගත වෙනවා. ඒතර මෙන්න මේ ආකාරයෙන් දිට්ටි විපල්ලාස මට්ටමක් හිතේ ගොඩනැගෙනවා. ඒතර පටන් ගත්තේ අර වගේ හඳුනා ගනිද්දිම තියෙන එක්තරා අන්දමක විකෘති මට්ටමක්, අනුවණින් වටහා ගැනීමක්, වරදවල වටහා ගැනීමක් නැත්නම් හඳුනා ගැනීමක් මුලින් සිද්ධ වුණා. ඒ වැරදියට හඳුනාගත්ත දේම නැවත නැවත හිතින් හිතුවා. ඒ අනුව චිත්ත විපල්ලාස මට්ටමකටපත් වුණා. ඒක තව තව හිතේ පැලපදියම් වුණාම, හිතේ මුල් බැසගත්තාම දිට්ඨි විපල්ලාස මට්ටමකට නැත්නම් බරපතල අන්දමින් හිත දෘෂ්ටිගත වීමක් දක්වා වර්ධනය වෙනවා. තොර බුදුරජාණන් වහන්සේ මතක් කරනවා අනිත්‍ය වූ දෙයක් නিত্যයි කියලා වටහා ගන්නා ඒ විකෘති මට්ටම, ඒ විපල්ලාස මට්ටම. ඒ වගේමයි දුක් වූ දෙයක් සැපයි කියලා හඳුනා ගන්නා ඒ වැරදි වැටහීම. ඒ වගේමයි අනාත්ම වූ දෙයක් ආත්මයි වශයෙන් හඳුනා ගන්නා ඒ වැරදි වැටහීම, නැත්නම් ඒ වැරදි හඳුනා ගැනීම, ඒ අනුව හිතා ගැනීම, ඒ අනුව මුල් බැස ගැනීම. ඒ වගේම අසුබ වූ දෙයක් සුබයි කියලා හඳුනාගෙන එයටම නැවත නැවත හිත යොදලා ඒ අනුවම හිතා ගැනීම, ඒ අනුවම දෘෂ්ටිගත වීම. එතකොට මේ ආකාරයෙන් අනිත්‍ය වූ දේ නিত্য වශයෙන්ුත්, දුක් වූ දේ සැප වශයෙන්ුත්, අනාත්ම වූ දේ ආත්ම වශයෙන්ුත්, අසුබ වූ දේ සුබ වශයෙන්ුත්, අපි එහෙමනම් විපල්ලාස මට්ටමකින් හඳුනාගෙන හිතාගෙන දෘෂ්ටිගත වෙලා ඉන්නවා. ඉතින් අපිට තේරෙනවා දැන් මේක මේ එකපාට මිත්‍යා දෘෂ්ටියක් හටගන්නවා නෙමෙයි. මේක මේ එක්තරාන්දමකින් බුදුරජාන් වහන්සේ මේකේ ක්‍රමානුකූලව අපේ හිතේ මේ මිත්‍යා දෘෂ්ටියක් හැදෙන හැටි, වැඩෙන හැටි, අපිට වර්ධින හැටි කියලා දීලා තියෙනවා. එහෙනම් අපි පොඩ්ඩක් මෙතෙන්දි තේරුම් ගන්න ඕනේ එමනම් මෙතන මේ අනිත්‍ය වූ දෙයකුයි නිත්‍යයි කියලා හිතාගෙන තියෙන්නේ. දුක් වූ දෙයකුයි සැපයි කියලා හිතාගෙන තියෙන්නේ. අනාත්ම වූ දෙයකුයි ආත්මයි කියලා හිතාගෙන තියෙන්නේ. අසුභ වූ දෙයකුයි සුභයි කියලා හිතාගෙන තියෙන්නේ. එහෙනම් අපි මේ කාරණාව ටිකක් හිතේ ධාරණය කරගමු. අපිට එමනම් මොකක් වැරදිම නිසාද මොන මොන තැන්වල වැරදි ආකල්පයක්, වැරදි වැටහීමක්, වැරදි හඳුනා ගැනීමක් සිදුවීම නිසාද හිත මිත්‍යා දෘෂ්ටියක් කරා වර්ධනය වෙන්නේ? මේක වෙනවා අපි පොඩ්ඩක් හිතේ තියාගමු. මේ කාරණාව අපේ හිතේ ධාරණය කරගමු. ඊට පස්සේ තවත් දුරට බුදුරජාණන් වහන්සේ මිත්‍යා දෘෂ්ටි ගැන විස්තර කරනවා. ඒ කියන්නේ කොහොමද හිතක මිත්‍යා දෘෂ්ටියක් ඇති වෙන්නේ කියලා තවත් බුදුරජාණන් වහන්සේ විස්තර කරනවා. ඒක අන්තර්ගත වෙනවා කන්ද සංයුත්තයේ දිට්ටි මිච්ඡා දිට්ටි සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ අහනවා කිස්මින්නිකෝ භික්කවේ සති කිං උපාදාය කිං අබිනිවෙස්ස මිච්ඡා දිට්ටි උප්පජ්ජතිති. මහණෙනි, කුමක් ඇතිකල්හි කුමක් උපාදාන කරගෙන කුමකට බැසගෙන ද මිච්ඡා දිට්ඨිය මිත්‍යා දෘෂ්ටිය පහළ වෙන්නේ, මිත්‍යා දෘෂ්ටියක් උපදින්නේ? ඉතින් මේ ප්‍රශ්නේ බුදුරජාණන් වහන්සේ නගනවා. එතකොට භික්ෂුන් වහන්සේලා කියනවා අනේ ස්වාමීනි, අපිට නම් තේරෙන්නේ නැහැ, භාගතුන් වහන්සේ කිව්වට පස්සේ තමයි අපි තේරුම් ගන්නේ. ඒ නිසා භාගතුන් වහන්සේම අපි කෙරෙහි අනුකම්පාවෙන් මේ කාරණාව විස්තර කරන්න කියලා බුදුරජාණන් වහන්සේට ආරාධනා කරනවා. ඉතින් එතකොට තමයි මේ බුදුරජාණන් වහන්සේ විස්තර කරන්නේ කොහොමද මිත්‍යා දෘෂ්ටියක් තවදුරටත් ඇති වෙන්නේ කියන කාරණාව. රූපේ කෝ භික්ඛවේ සති රූපං උපාදාය රූපං අබිනිවෙස්ස මිච්ඡා දිට්ඨි උප්පජ්ජති. මහණෙනි, රූපයක් ඇතිකල්හි රූපයක් උපාදාන කරගෙන රූපයකට බැසගෙන මිත්‍යා දෘෂ්ටියක් උපදිනවා. දැන් එතකොට අපිට තේරෙනවා එහෙමනම් මිත්‍යා දෘෂ්ටියක් උපදින්නත් හේතු අවශ්‍යයි. ඒකටත් ආහාර අවශ්‍යයි. ඒකටත් පළපදියම් වෙන්න තැනක් අවශ්‍යයි. බැසගන්න තැනක් අවශ්‍යයි. එතකොට දැන් මේ කියාගෙන යනකොට මේ පිළිබඳව තේරෙනවා. දැන් එහෙනම් මේ කියන්නේ ස්කන්ධ පහ ගැන. මේ ස්කන්ධ පහ උපාදාන කරගෙන ඒ ස්කන්ධ පහට බැසගෙන තමයි එහෙමනම් මේ මිත්‍යා දෘෂ්ටි ඇති වෙලා තියෙන්නේ. එතකොට මේ අන්දමින්ම බුදුරජාන් වහන්සේ පෙන්වන වේදනාව ගැන. වේදනාය සති වේදනං උපාදාය වේදනං අබිනිවෙස්ස මිත්‍යා දිට්ඨි උප්පජ්ජති. වේදනාවක් ඇති කලෙහි වේදනාව උපාදාන කරගෙන වේදනාවකට බැසගෙන මිත්‍යා දෘෂ්ටිය පහළ වෙනවා. සඤ්ඤාය සති සඤ්ඤාය උපාදාය සඤ්ඤං අබිනිවෙස්ස මිච්ඡා දිට්ඨි උප්පජ්ජති. සඤ්ඤාව ඇති කල්හි සඤ්ඤාවක් උපාදාන කරගෙන සඤ්ඤාවට බැසගෙන මිත්‍යා දෘෂ්ටි පහළ වෙනවා. සංඛාරේසු සති සංඛාරේ උපාදාය සංඛාරේ අබිනිවෙස්ස මිච්ඡා දිට්ඨි උප්පජ්ජති. සංස්කාර ඇති කල්හි සංස්කාර උපාදාන කරගෙන සංස්කාරවලට බැසගෙන මිත්‍යා දෘෂ්ටි පහළ වෙනවා. විඤ්ඤාණේ සති විඤ්ඤාණං උපාදාය විඤ්ඤාණං අබිනිවෙස්ස මිච්ඡා දිට්ඨි උප්පජ්ජති. විඤ්ඤාණේ ඇති කල්හි විඤ්ඤාණ උපාදාන කරගෙන විඤ්ඤාණයකට බැසගෙන මිත්‍යා දෘෂ්ටි පහළ වෙනවා. දැන් එහෙමනම් අපිට තේරෙනවා මෙතෙන්දි බුදුරජාණන් වහන්සේ මූලික කරගෙන තියෙනවා ස්කන්ධ සම්බන්ධයෙන්. අපි ස්කන්ධ සම්බන්ධයෙන් දේශනා කළා සතිපට්ඨාන සූත්‍රයේ ධම්මානුපස්සනා කොටසේදී කන්දපබ්බේ. ඒ නිසා මම හිතනවා මේ පිටුන්ට ස්කන්ධ ගැන යම් වැටහීමක් ඇති කියලා. එතකොට අපේ සම්පූර්ණ අධ්‍යක්ීම් සමුදාය බුදුරජාන් වහන්සේ ස්කන්ධ පහකට බෙදලා දක්වනවා. මොකක් හෝ අධ්‍යක්ීමක් අපි ලබනකොට ඒ අධ්‍යක්ීම ස්කන්ධ පහකට බෙදා දක්වන්න පුළුවන්. අපි තුමු අපි ලස්සන රූපයක් දකිනවා. එතකොට අපි මේ රූපය දකිද්දී ඒ සඳහා දායක වෙච්ච, ඒ සඳහා සහභාගි වෙච්ච අපේ ඇහැ, ඊළඟට ඒ බාහිර රූපයේ තියෙන ඒ සතර මහා ධාතුන්, ඒ ආලෝක ස්වභාවයන්, මේ සියල්ලම එතකොට මේ භෞතික පරිසරයේ සම්පූර්ණයෙන්ම රූප උපාදානස්කන්ධයට අයිති වෙනවා. ඒ වගේමයි ඒ රූපය ලස්සන රූපයක් නම් ඒ සඳහා ඒ හරහා අපේ හිතේ ගොඩනැගිච්ච ඒ සැප වේදනාව තනි වේදනාවක් නෙමෙයි විඩාකාර සැප වේදනාවන් ඒ සියල්ල වේදනා උපාදානස්කන්ධයට ගැනෙනවා. ඊට පස්සේ අපි කරන හඳුනා ගැනීම මෙයා ලස්සනයි හොඳයි නැත්නම් හැඩයි සුදුයි කළුයි තලෙලුයි කියලා මේ මොනවා මොනවා හරි ඒ වර්ණ සටහන් ඒ ආශ්‍රයෙන් අපි කරගන්නා ඒ සියලු හඳුනා ගැනීම ඒ සියල්ල සංඥා ස්කන්ධයට අයිති වෙනවා. ඊට පස්සේ මේ සියල්ල එතනින් නතර නොවි අපි ඒ මත කරන ගොඩනැගීම් ඒ මත කරන සංස්කරණයන් ඒ මත කරන වෙස් ගැන්වීම් මේ සියල්ල ඒ මත කරන විවිධ හිතා ගැනීම් ඒ මත කරන විවිධ ප්‍රපංච කතන්දර ගැතීම් මේ සියල්ලම සංස්කාර ස්කන්ධයට ගැනෙනවා. ඊට පස්සේ මේ සංසිද්ධියේදී පහළ වෙන දැනීම් චක්කු විඥාන, සෝත විඥාන, ගහන විඥාන, කාය විඥාන, මනෝ විඥාන ඒ සියලු දැනීම් දැන ගැනීම විඥාන ස්කන්ධයට යොදන්න පුළුවන්. ඒතර මේ ස්කන්ධ පහකට යොදලා බුදුරජාණන් වහන්සේ සෑම අත්දැකීමක්ම බෙදා දක්වනවා. එතකොට කෙනෙකුට පුළුවන් නම් මේ විදිහට තමන් ඒ විවිධ අත්දැකීම් හරහා යනකොට නිකාං ඒකේ වහලෙක් වෙන්නේ නැතිව ඒ අත්දැකීම් කෙරෙහි යම්කිසි විමසීමක් කරන්න. කොහොමද මෙතන ස්කන්ධ පහක් ගොඩනැගිලා තියෙන්නේ කියලා පොඩ්ඩක් විමසා බැලීමක් කරන්න පුළුවන් නම් අන්න එතන ධම්මානුපස්සනාවක් සිද්ධ වෙනවා. මේක එකාතකින් එකපාරට කරන්න පුළුවන් වැඩක් නෙමෙයි. ඒ නිසා මේ කතා කරන්නේ ධම්මානුපස්සනාව කියලා කියන්නේ අපි එක්තරා අන්දමකින් කායානුපස්සනාවක් වේදනානුපස්සනාවක් චිත්තානුපස්සනාවක් හරහා ගිය යෝගාවචරයෙක් යම්කිසි අත්දැකීමක් සහිතව පැමිණි යෝගාවචරයෙක් කරන ක්‍රියාදාමයක් කියලා කියන්න පුළුවන්. තියාගේ හිතේ දැන් ශක්තියක් ගොඩනැගිලා තියෙනවා. හිත පොතක් බලලා මේ ස්කන්ධ පහට කඩනව නෙමෙයි. ඒ අත්දැකීමක් තමන් හරහා යනකොට යම් අත්දැකීමක් ලබනකොට ඒ අත්දැකීම විනිවිද දැක ගන්න ඒක කොටස් වලට කඩා ගන්න ස්කන්ධ පහකට බෙදා ගන්න ඒ ගැන යම්කිසි හඳුනා ගැනීමක් තේරුම් ගැනීමක් කරන්න අන්න යෝගාවචරයේට දැන් ශක්තිය ලැබිලා තියෙනවා. ඉතින් එතකොට එයාට කල්පනා කරලා බලත හැකි මෙතෙන්දී මොන ස්කන්ධයකටද මම ඇලිලා ඉන්නේ මොන ස්කන්ධයකටද මම ග්‍රහණ ස්කන්ධයක්ද මම ග්‍රහණය කරගෙන ඉන්නේ මොන ස්කන්ධයක්ද මම උපාදාන කරගෙන ඉන්නේ. ඉතින් මේ පහම උපාදාන වෙලා තියෙන්න පුළුවන්. හැබැයි වැඩියෙන්ම මට දැනෙන්නේ මොන ස්කන්ධයක් උපාදාන කරගත්තා වගේද කියලා යම් විමසීමක් කරන්න පුළුවන්. අපි හිතමු අපි රූපයක් දැක්කා. ලස්සන රූපයක් දැක්කේ. ඉතින් එතකොට අපි ඒ දැකපු රූපයේ තියෙන වර්ණයට නැත්තම් ඒ තියෙන හැඩයට විශේෂයෙන් අපි ඇලිලා නම් ඒකම අල්ලගෙන ඉන්නවා නම් අපි රූපයට උපාදාන වෙලා කියලා නිකන් සරලව කියන්න පුළුවන්. නැට එහෙම නැත්නම් අපිට ඒ දැකපු රූපයෙන් පුදුමාකාර හිතේ සතුටක් දැනෙනවා. මේ සතුට දැන් පුදුමාකාර ඇල්මක් තියෙනවා. මේ සතුට නැවත නැවත ඉල්ලනවා. මේ සතුටට පුදුම බැඳීමක් තියෙනවා. ආයෙත් මට ඒ සතුට ඕනේ. ආයෙත් මට ඒ සතුට ඕනේ කියලා. ඔන්නේ සතුටට ඇලිලා වේදනාවට ඇලිලා. අන්න වේදනාව උපාදාන කරගත්ත ස්වභාවයක් තියෙනවා. එහෙම නැත්නම් අපි මේ සංසිද්ධියේදී කරන හඳුනා ගැනීම මේ වර්ණ සටහන් ඒ එහෙම නැත්නම් ඒ හැඩ ඒ සංඥා ඒ දකින විවිධ නිමිති අනුව්‍යංජන ඒ විවිධාකාර හැඩතල ඉතින් මේ අනුසාරයෙන් අපි අපේ හිතේ විවිධාකාර ගොඩනැගීම් සිද්ධ වෙලා තියෙනවා. මෙතෙක් සිද්ධ වෙච්ච මතක ගබඩාවක් තියෙනවා. අන්න ඒව අල්ල ගන්නවා. ඒවට බැස ගන්නවා. ඒවා දැන් හිතේ හොල්මන් කරනවා. ඒවා තමයි හිතේ දුවන්නේ. ඒ වයින්ම දැන් හිත පිරිලා හිත සංඥා බහුල වෙලා ඒ කියන්නේ අන්න අපි සංඥාවලට අහු වුණා සංඥාවල වහලෙක් වුණා සංඥාවලට බැසගත්තා සංඥාවලට සංඥාවන් උපාදානය කළා. එතකොට අපිට තේරෙනවා මේ අපි විවිධ අත්දැකීම් හරහා යනකොට මේ විවිධ දේවල් අපේ හිතේ නිරන්තරයෙන් සිද්ධ වෙනවා. ඉතින් මේක හඳුනගන්න නම් හිත ගැන හොඳ අවධානයෙන් ඉන්න ඕනේ. නිකාං අපි පොතක් බල බලා හිටියා කියලා මේක තේරෙන්නේ නැහැ. අපි අත්දැකීමක් කරහා යනකොට ඒ අත්දැකීමේ හිර වෙන්නේ නැතුව, ඒ අත්දැකීම අස්සේ ඉන්නේ නැතිව අත්දැකීමෙන් පොඩ්ඩක් එළියට ඇවිල්ලා ඒ අත්දැකීම ගොඩනැගිලා තියෙන හැටි, අපේ හිත ඒ ඒ කොටස්වල ඒ ස්කන්ධවල පැටලිලා තියෙන හැටි එහෙමනම් අපි තේරුම් ගන්න උත්සාහවන්ත විය යුතුයි. ඉතින් එතකොට දැන් මම කියන්න හදන්නේ මේ අපි රූපයක් මුල් කරගෙන අපි හොඳටම මේ රූපෙට අහු වෙලා නම්, ඒ පේන හැඩයට අහු වෙලා නම්, ඒ පේන වර්ණයට අහු වෙලා නම්, ඒ දැනෙන ස්පර්ශයට අහු වෙලා නම්, ඉතින් මේ ආකාරයෙන් ඒ රූප කොටසට අපි අහු වෙලා නම් ඒ රූපය අන්න අපිට නිත්‍යයි කියලා ඔන්න තේරෙනවා. අපි ඒකට හරීම සැපයි කියලා තේරෙනවා. මෙතන කෙනෙක් ඉන්නවා, පුජ්‍යලයක් ඉන්නවා, මෙතන ආත්මයක් තියෙනවා කියලා ඔන්න අපි හිතා ගන්නවා. මේක හරීම සුබයි කියලා හිතා ගන්නවා. අන්න අපි අර කලින් තේරුම් ගත්ත විපල්ලාස ටික ඔන්න එනම් මෙතෙන්ට කිට්ටු වෙනවා. මොකද දැන් මේ රූපයටයි අහු වෙලා තියෙන්නේ, රූපයයි අපි ආසා කරන්නේ, රූපයටයි ආසා කරන්නේ, රූපයටයි බැඳිලා ඉන්නේ. එතකොට අපි ඒක නිත්‍යයි. අපිට ඒක නිත්‍ය නිසා තමයි ඔන්න ඒකට බැඳුනේ. නිත්‍ය නිසා තමයි ඒක අල්ලගත්තේ. සැපයි කියලා හිතාගත්ත නිසා තමයි ඒකට ආසා හිතුවේ. කෙනෙක් ඉන්නවා කියලා හිතුව නිසා තමයි ඔන්න අපි අයිති කරගන්න කල්පනා කළේ. එතකොට මේ විපල්ලාස මට්ටම් ඔක්කොම මේ අසිතන් ක්‍රියාත්මක වෙනවා. ඒතර රූපයකට රැවටුනහම, රූපයකට බැසගත්තහම, රූපයකට උපාදාන කරනකොට අර විපල්ලාස මට්ටමුත් ක්‍රියාත්මක වෙලා අන්නේ රූපේ උපාදාන වෙනවා, රූපයට බැස ගන්නවා. ඉතින් මේක දිගට ගිහාම මිත්‍යා දෘෂ්ටියක් දක්වා වර්ධනය වෙන්න පුළුවන්. ඒතර බුදුරජාණන් වහන්සේ ඒකයි කියන්නේ මේ රූපයක් තියෙනකොට, රූපයකට උපාදාන කරනකොට, රූපයකට බැස ගන්නකොට තමයි මිත්‍යා දෘෂ්ටියක් උපදින්න හැකියාව තියෙන්නේ. ඒ වගේමයි වේදනාව. අපි යම්කිසි සැප වේදනාවක් විඳිනකොට ඒ සැප වේදනාව හොඳයි කියලා, ඒක සුබයි කියලා, ඒක මනාපයි කියලා, ඒක තව තව ලබන්න ඕන කියලා, මේ සැප වේදනාව මට විතරයි තියෙන්නේ කියලා, මේ සැප වේදනාව ලැබුණේ එයා හින්දයි කියලා, නැත්තම් එය හින්දයි කියලා ඔන්න අපි ඒවට ඔක්කොම පුජ්‍යලේ කාරෝපණය කරලා ඔන්න අපි ඒක හොඳයි හොඳයි නිත්‍යයි සුබයි කියලා සැපයි කියලා ඔන්න අරගන්නවා. අර විපල්ලාස ඔක්කොම ක්‍රියාත්මක වෙනවා. දන්නෙම නැතුව වේදනාව උපාදාන වෙනවා. වේදනාවට හිත බැස ගන්නවා. ඉතින් මේක දිගට සිද්ධ වුණාම වේදනාව මුල් කරගෙන මිත්‍යා දෘෂ්ටියක් හිතේ හට ගන්න පුළුවන්. ඉතින් මේකත් කලින් මතක් කළා වගේ එක පාටම මිත්‍යා දෘෂ්ටියක් දක්වා වර්ධනය වෙන්නේ නැහැ. ප්‍රමාණිකූලව වැඩෙන්නේ. පටන් ගන්නවා සංඥා මට්ටමකින්. හඳුනා ගනිද්දිම වරද්ද ගන්නවා. ඒ වරද්දගෙන හඳුනාගෙන ඒ අනුවම කල්පනා කරනවා. ඔන්න චිත්ත විපල්ලාස මට්ටමක් දක්වා වර්ධනය වෙනවා. ඉන් එහාට ගිහිලා නැවත නැවත හිත අද්දි ගෙදර ඇවිල්ලත් කල්පනා කරද්දි, බස් එකේ යනකොටත් කල්පනා කරද්දි, කාර්යාලයේ ඉන්නකොටත් කල්පනා කරද්දි, විවේකයේ ඉන්නකොටත් කල්පනා කරද්දි ඔන්න දැන් දිගට කල්පනා කරනවා. හැබැයි මුලම වරද්දගෙන තියෙන්නේ. දිගටම කල්පනා කරනවා. දිගටම වැරදි විදිහට කල්පනා කළා කල්පනා කළා හිතේ මේ වැරදි ආකල්පය, මේ හිතා ගැනීම හොඳටම මුල් බැස ගන්නවා. දැන් ගැලවෙන්න බෑ. දැන් ඔන්න මිත්‍යා දෘෂ්ටියක් බවට පත් වෙනවා. ඊට පස්සේ විවිධ සංඥාවන් ගැනත් මේ වගේමයි. අපි විවිධාකාර නම් ගම් දීලා තියෙනවා. ඒ ඒ අයට විවිධ නම් දීලා තියෙනවා අපේ පහසුව පිණිස. ඒ වගේමයි අපි විවිධ භාෂා ව්‍යවහාරයන් තියෙනවා. ඒ ඒ දේවල් වලට දීපු ඉලක්කම් තියෙනවා. විවිධාකාර ද්වේතාවයන් තියෙනවා. මෙයා උසයි, මෙයා මිටි, මේක දිගයි, මේක කොටයි කියලා විවිධාකාර අන්දමකින් මේ දීපු විවිධ ස්වરૂපයන් තියෙනවා. මේ හැම දෙයක්ම අපි තියෙනවා කියලා හිතා ගන්නවා. මේවා සත්‍යයි කියලා හිතා ගන්නවා. මේවා ඇත්ත කියලා හිතා ගන්නවා. මේ ඇත්ත වශයෙන්ම තියෙනවා, මේවා දිගට පවතිනවා කියලා හිතාගෙන ඒවට එක්තරා අන්දමකින් වටිනාකම් දීලා අපි ඒවා හොඳටම අල්ල ගන්නවා. ඒවා එතකොට ඒ තුලින් අපි අපිව හඳුන ගන්නවා. උදාහරණයක් වශයෙන් අපි හිතමු අපේ පහසුව පිණිස කාර්යාලයකදී අපිට යම්කිසි වගකීමක් පවරනවා. ඉතින් ඒ වගකීම පවරපු නැත්නම් ඒ වගකීම දරන කෙනාට අපි නමක් දෙනවා. අනේ මෙයා තමයි ලිපිකරු. මෙයා තමයි අංශ ප්‍රධානී. මෙයා තමයි කළමනාකරු. මෙයා තමයි ලේකම්. මොකක් හරි ওই විදිහට නමකුත් දෙනවා. දැන් ඉතින් අපිට මොකද වෙන්නේ? මේ තනතුර ලැබුණාට පස්සේ අපි හිතනවා මේ තනතුර තියෙනවා. මේ තනතුර තමයි මම. මම තමයි ලේකම්. මම තමයි ලිපිකරු. මම තමයි ගණකාධිකාරී. මම තමයි දොස්තර. මම තමයි ඉංජිනේරු. මේ මොකක් හරි ඒ දීපු තනතුර දැන් මම කරගන්නවා. ඉතින් ඔන්න ඔයා ඇස්සේ ඔක දැන් දිගට දිගට කල්පනා කරනවා, ගෙදර ඇවිල්ලා හිතනවා, බස් එකේදීත් හිතනවා, විවේකයෙන් ඉන්නකොටත් කල්පනා කරනවා. දැන් ඔන්න ඕක හිතේ බොහොම ගැඹුරට ධාරණය වෙලා ඕක මිත්‍යා දෘෂ්ටියක් දක්වා වර්ධනය වෙන්න පුළුවන්. ඊළඟට සංස්කාර. දැන් අපි රූපයක් දැකපු ගමන් ඉතින් ඔන්න ඕක සංස්කරණය කරනවා. මේක ලස්සනයි, මේක හැඩයි, මේක මෙහෙම මෙහෙම වුණා නම් හොඳයි, මේක අරම අරම වුණා නම් හොඳයි, ඇයි මේක මෙහෙම වුණේ නැත්තේ, අරයට නම් මේක මේ විදිහටයි තියෙන්නේ, මට නම් ඇවිල්ලා තියෙන්නේ මෙන්න මෙහෙම එකක් කියලා අරහෙට මෙහෙට කල්පනා කරනවා, ඒ ගැන හිතා ගන්නවා, හිතේ කතන්දර ගොතනවා, කෙටි කතා, නවකතා, චිත්‍රපටි හදනවා. ඉතින් මේ ඔක්කොම සංස්කරණ. ඒතර මේ සංස්කරණ ඊළඟට මගේ කර ගන්නවා. ඒකටම බැස ගන්නවා. ඒ විදිහටම කල්පනා කරනවා. දන්නේම නැතුව අර සංස්කරණ හරහා හිතේ මිත්‍රා දෘෂ්ටි උපදිනවා. ඊළඟට විවිධ දැනීම්. ඇහෙන් ඇහැ සිදුවන දැනීම්, කනේ සිදුවන දැනීම්, නාසයේ සිදුවන දැනීම්, දිවේ සිදුවන දැනීම්, කයේ සිදුවන දැනීම්, හිතේ සිදුවන දැනීම්. මේ විදාකාර විඥාන ස්වභාවයන් අපි දිගට තියෙනවා කියලා හිතාගෙන ඒවැය තියෙන ෂණභංගුර බව තේරුම් ගන්න බැරිකම නිසා ඒවා දිගට පවතිනවා කියලා හිතාගෙන ඒවා දිගට 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 තියෙනවා කියලා හිතාගෙන අනිත්‍ය දේ නිත්‍යයි කියලා ගන්නවා. මේකෙන් සැපක් ලබා ගන්න පුළුවන් කියලා හිතා ගන්නවා. ඒ වගේමයි මේක සුබයි කියලා හිතා ගන්නවා. ඉතින් මෙහෙම නැවත නැවත හිතද්දී ඒක මිත්‍යා දෘෂ්ටියක් දක්වා වර්ධනය වෙන්න ඉඩ තියෙනවා. විශේෂයෙන්ම විඥාන මට්ටම තියෙනවා කියලා හිතා ගැනීම අතිශය සූක්ෂම මිත්‍යා දෘෂ්ටියක්. දිගට පවතින විඥානයක් තියෙනවා කියලා හිතා ගැනීම බොහොම සියුම් මිත්‍යා දෘෂ්ටියක්. කඩන්න ලේසි නෑ. බුදුරජාන් වහන්සේගේ කාලයේ පවා ඇතැම් භික්ෂූන් වහන්සේලාට පවා මේ වැරදි මිත්‍යා දෘෂ්ටිය තිබිලා තියෙනවා. ඒ නිසා මේ විවිධ ස්කන්ධ කොටස් වැරදි විදිහට ගැනීමෙන්, වැරදි විදිහට හඳුනා ගැනීමෙන්, ඒවම වැරදි අන්දමින් සිතා ගැනීමෙන්, ඒවම වැරදි විදිහට හිතේ මුල් බැස ගැනීමෙන් එහෙමනම් හිතේ මිත්‍යා දෘෂ්ටි ඇති වෙන්න පුළුවන්. ඉතින් එතකොට බුදුරජාණන් වහන්සේ මෙන්න මේ මිත්‍යා දෘෂ්ටියක් හිතේ ඇති වෙන ආකාරය පහදලා දීලා දැන් ඊළාට මොකද කරන්නේ? ඒ මිත්‍යා දෘෂ්ටියක් ඇති වෙන්න තිබුණ හැකියාව කඩලා දානවා. ඒ නිත්‍යයි කියලා ගත්ත විපල්ලාසයේ විකෘති වැරදි ආකල්පෙම කඩලා දාලා ඒ වෙනුවට මෙතන තියෙන අනිත්‍යක් කියන එක වටහලා දෙන්න උත්සාහන්ත වෙනවා. ඒ වගේමයි මෙතන සැපයි කියලා ගත්ත ඒ වැරදි ආකල්පය, වැරදි හඳුනා ගැනීම, ඒ විපල්ලාසය වෙනුවට මෙතන තියෙන දුකක් කියලා එවනම් අපිට තේරුම් කරලා දෙනවා. මෙතන ආත්මයක් තියෙනවා, පුජ්‍යලයක් ඉන්නවා, කෙනෙක් ඉන්නවා, මමෙක් ඉන්නවා කියලා හිත කරපු ඒ වැරදි හිතා ගැනීම, ඒ හඳුනා ගැනීම, ඒ දෘෂ්ටිගත වීම වෙනුවට මෙතන අනාත්ම ස්වභාවයක් පවතින්නේ කියන එක අපිට වටහා දෙන්න උත්සාහන්ත වෙනවා. මෙතන සුභයි කියලා ගත්ත తත්වය වෙනුවට මෙතන තියෙන අසුභයක් කියලා තේරුම් කරන්න උත්සාහන්ත වෙනවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ උතර මෙන්න මේ අනිත්‍යතාවයේ තේරුම් ගැනීම, අනිත්‍ය ලක්ෂණයේ තේරුම් ගැනීම, වෙනස් වන ලක්ෂණයේ තේරුම් ගැනීම අතිශය ප්‍රබල ඉගැන්වීමක් වෙනවා. ඒ වගේමයි තියෙන පෙළන ස්වභාවයේ තේරුම් ගැනීම, දුක්ඛ ස්වභාවයේ තේරුම් ගැනීම ප්‍රබල ඉගැන්වීමක් වෙනවා. ඒ වගේමයි තියෙන අනාත්ම ස්වභාවයේ තේරුම් ගැනීම, නිස්සාරත්වයේ තේරුම් ගැනීම, ඇතුලේ ගන්න හරයක් වටිනා කියන දෙයක් නැහැයි කියලා තේරුම් ගැනීම ප්‍රබල ඉගැන්වීමක් වෙනවා. එතකොට මෙන්න මේ ත්‍රිලක්ෂණය වටහා ගැනීම තුළ එහෙමනම් අර මිත්‍යා දෘෂ්ටියක් ගොඩනැගෙන්න තියෙන අවකාශය පහ වෙලා යනවා. ඉතින් එතකොට මේ මිත්‍යා දෘෂ්ටිය දුරු කරන්න නම් සම්මා දිට්ඨියක් හිතේ ඇති කරගන්න නම් එහෙමනම් අපි මෙන්න මේ ප්‍රඥාව ක්‍රමානුකූලව හිතේ දියුණු කරගත යුතුයි. ඉතින් එතකොට බුදුරජාන් වහන්සේ මේ මිච්ඡාදිට්ඨි සූත්‍රයේදීත් අර විදිහට මේ මිත්‍යා දෘෂ්ටි ඇති වෙන ආකාරය කියලා දීලා ඊට පස්සේ බුදුරජාන් වහන්සේ යොමු කරන්නේ ඔන්න ඔය අවබෝධය දක්වා. ඔන්න ඔය අවබෝධය දිහාවට තමයි භික්ෂුන් වහන්සේලා යොමු කරලා තියෙන්නේ. මොකද කරන්නේ? තංකින් මඤ්ඤත භික්ඛවේ රූපං නිච්ඡං වා අනිච්ඡං වාති. භික්ෂුන් වහන්සේලායන් අහනවා, මහණෙනි ඔබලා හිතන්නේ මොකද්ද? රූපය නිත්‍යද අනිත්‍යද කියලායි ප්‍රශ්නේ නගන්නේ. ඉතින් එතකොට භික්ෂුන් වහන්සේලා කියනවා අනිච්ඡං බන්තේ. භාගතුන් වහන්සේ මේ රූපය අනිත්‍යයි. යම් පණ අනිච්ඡං දුක්ඛං වාතං සුඛං වාති. මහණෙනි මේ අනිත්‍ය වූ නිරන්තරයෙන්ම වෙනස් ස්වરૂපයකට පත්වෙන මේ මෙබඳු රූපයකින් සැපක් ලබන්න පුළුවන්ද? එතන දිගට පවතින සැපක් තියෙනවද? එතන තියෙන සැපක්ද කියලා තින් බුදුහාමුදුරු ප්‍රශ්න කරනවා. ඒ බඳු නිරන්තරයෙන් වෙනස් වෙන ෂණ භංගුරත්වයකට පත් වෙන කැඩිලා බිඳිලා යන විපරිණාමයකට ලක් වෙන ඒ අනිත්‍ය වූ දෙයකින් සැපක් ලබන්න පුළුවන්ද? ඉතින් එතනින් සැපක් ලබන්න බැරි බව ඒ භික්ෂුන් වහන්සේලා උත්තර දෙනවා. යම් පන අනිච්ඡං දුක්ඛං විපරිණාම ධම්මං අපිනුතං අනුපාදාය මිච්ඡාදිට්ඨි උපජ්ජයාති. ඉතින් එතකොට මෙබඳු අවබෝධයක් හිතක ගොඩනැගෙනකොට ඒක උපාදාන කිරීමේ හැකියාව දැන් හිතෙන් ටික ටික ගිලිහිලා යනවා. මොකද හිත උපාදාන කරන්නේ ඒක නිත්‍යනම්, නිත්‍යයි කියලා වැරදියෙන් වැරදියට වටහා ගත්තානම්, හිත උපාදාන කරන්නේ මේක සැපයි කියලා වැරදියට වටහා ගත්තානම්, හිත උපාදාන කරන්නේ මෙතන ආත්මයක් කෙනෙක් පුජ්‍යලයක් මමෙක් ඉන්නවා කියලා වැරදියට වටහා ගත්තානම්, ඒ වගේමයි හිත උපාදාන කරන්නේ මෙතන සුබයි කියලා වැරදියට හිතාගත්තානම්. එතකොට ඒ උපාදාන කරන්න බැරි වෙනවා මේ හඳුනාගෙන තියෙන දේවල් ඔක්කොම අනිත්‍යයි කියලා තේරුම් ගන්න යන්න. මෙතන දුකයි කියලා තේරුම් ගන්න යන්න එහෙනම් උපාදාන කරන්න යන්නේ නැහැ. මෙතන තියෙන්නේ අනාත්ම ස්වභාවයක් කියලා තේරුම් ගන්න යන්න උපාදාන කරන්න යන්නේ. මෙතන තියෙන අසුබයක් කියලා තේරුම් ගන්න මේක උපාදාන කරන්න යන්නේ. ඉතින් එතකොට බුදුහාමුදුරුව අහනවා, දැන් එතකොට මේ අනිත්‍ය වූ දුක් වූ විපරිණාමයකට වෙනස් වීමකට භාජනය වෙන දෙයක් උපාදාන නොකරන නිසා මිච්ඡාදිට්ඨි උප්පජ්ජයාත, එහෙමනම් මිත්‍යා දෘෂ්ටියක් පහළ වෙන්න පුළුවන්ද කියලා එහෙනම් මේ භික්ෂුන් වහන්සේලාගෙන් ප්‍රශ්න කරනවා. නො හේතම් බන්තේ, පහළ වෙන්න බෑ නැත මේ ස්වාමීනි කියලා මේ භික්ෂුන් වහන්සේලා උත්තර දෙනවා. ඉතින් එතකොට පින්වත්නි අපිට තේරෙනවා බුදුරජාන් වහන්සේ මේ ආකාරයෙන් මේ සෑම ස්කන්ධයක් ගැනම මෙන්න මේ ඊටාම ගැඹුරකින් ත්‍රිලක්ෂණය වටහා ගැනීමක් තුල මේ මිත්‍යා දෘෂ්ටියක් ඇති වෙන්න තියෙන අවකාශය බැහැර කරනවා. ඒ වෙනුවට එහෙමනම් සම්මා දිට්ඨියක් හිතනත්තාගේ හිතේ වර්ධනය කරනවා. එතකොට මේ කාරණාව සතිපට්ඨාන භාවනා කොට සිද්ධ වෙනවා. මුලින් සිහිය පිහිටවලා ඒ පිහිටවපු සතිය උපයෝගී කරගෙන නැවත නැවත අරමුණ විමසනකොට ඒ අරමුණේ විවිධ හැඩතල, අරමුණේ ස්වરૂපයන්, අරමුණේ ස්වභාවයන්, අරමුණේ ලක්ෂණ හොඳින් විමසා බලනකොට එයා ටික ටික මෙන්න මේ ත්‍රිලක්ෂණය අවබෝධ කර ගැනීම දක්වා වර්ධනය වෙනවා. එයා පටන් ගත්තේ මේ අරමුණක් විමසන්න. එතන මුලින් හඳුනගත්තේ අපි හිතමු රූපස්කන්ධය ගැන කියනවා නම් තද ගතියක්, රළු ගතියක්, කුණුසුමක්, සිසිලසක්, සෙලවීමක්, කම්පණේ වීමක්, ගලා යාමක්, පිඬුවීමක් තමයි මුලින් හඳුනගත්තේ. හැබැයි ඒවම නැවත නැවත විමසා බලමින් කටයුතු කරනකොට හේතනත්තාගේ හිතේ මේ හැමදේම වෙනස් වෙන ආකාරය, මේව අනිත්‍යත්වයට පත් වෙන ආකාරය, මේව ඇති වෙලා නැති වෙලා යන ආකාරය, ඒ වගේමයි මේව නිරන්තරයෙන් මේ ඇතිවීම නැතිවීම ස්වභාවයෙන් පෙළෙන ආකාරය, මේක කිසිසේත්ම මගේ පාලනයෙන් තොරව සිද්ධ වෙන ආකාරය, ඒවාටම ආවේනික වෙච්ච හේතු ප්‍රත්‍යයන් මත යැපෙන ආකාරය මේ යෝගාවචරය තේරුම් ගන්නවා. ඉතින් එතකොට අන්න ඒ ගැඹුරු ත්‍රිලක්ෂණ අවබෝධයක් ඒ තැනත්තාගේ හිතේ වර්ධනය වෙනවා. එතකොට මේක උපාදාන කරන්න තිබුණ හැකියාව ටික ටික අඩු වෙලා යනවා. දැන් උපාදාන ගිලිහෙනවා. ඉතින් ඒ හරහා අන්න මිත්‍යා දෘෂ්ටියක් දැන් මේ හිතක ගොඩනැගෙන්න විදිහක් නැහැ. ඉතින් ඒකයි ඔය සතිපට්ඨානයේ එහෙම කියන්නේ සමුදය ධම්මානුපස්සීවා කායස්මින් විහෙරති, වය ධම්මානුපස්සීවා කායස්මින් විහෙරති, සමුදය වය ධම්මානුපස්සීවා කායස්මින් විහෙරති. මේ ඇති වෙන පක්ෂයේ බලමින් වාසය කරනවා, නැති වෙන පක්ෂයේ බලමින් වාසය කරනවා, ඇති වෙන නැති වෙන ස්වභාවයේ බලමින් වාසය කරනවා. එතකොට මේක මේ එක මොහොතක් දැකලා එක දවසක් දැකලා ප්‍රමාණවත් වෙන්නේ නැහැ. ඒ හිතේ ගැඹුරු ප්‍රඥාවක් වැඩෙන තුරු මේ කටයුත්ත නැවත නැවත කරන්න සිද්ධ වෙනවා. ඉතින් මේ කාරණා ගැන තවදුරටත් අපිට ඉදිරියට සාකච්ඡා කරන්න අවශ්‍යයි. අද මම මේකේ මේ බුදුරජාණන් වහන්සේ පෙන්වනේ ලෝකෝත්තර සම්මා දිට්ඨියට එක්තරා අන්දමකින් ප්‍රවේශයක විගත්තේ. තව ඊටාම ගැඹුරක් දක්වා මේ මාතෘකාව අපිට සාකච්ඡා කරන්න සිද්ධ වෙනවා. අදට මම මේ සාකච්ඡාව මේ ධර්මදේශනාව මෙතකින් සමාප්ත කරනවා. ඉතින් මේ පින්වතුනුත් මේ තියෙන කාරණා, මේ කියපු කාරණා, මේ බුදුරජාණන් වහන්සේ පෙන්වන මාර්ගය නිවරදේ වටහාගෙන තම තමාගේ සිත් සතන් තුළ සම්‍යක් දෘෂ්ටියක් ඇති කරගන්න, මිත්‍යා දෘෂ්ටිය දුරු කරගන්න උත්සාහවන්ත වෙමු. ඒ සඳහා අප සියලු දෙනාටම මඟ පෙන්වීමක්, දිරිගැන්වීමක් අද දින ධර්මදේශනාවනුත් සිද්ධ වේවා කියලා ප්‍රාර්ථනා කරමින් අද ධර්මදේශනාව අවසන් කරනවා. සියලු දෙනාටම තෙරුවන් සරණයි. හොඳයි පින්වත්නි, මේ පින්වුතුන්ට යම්කිසි විමසන්න කාරණාවක් තියෙනවා නම් ඒ සඳහා දැන් අවස්ථාව ගන්න කියලා ආරාධනා කරනවා.
ශාන්ති මෑණියන් අපස විමක් කර තිබෙනවා ඔබගේ පැණි ඉදිරිපත් කරන්න. ගෞරවනීය ස්වාමීන් වහන්සේ, පාලම දේවවාන්සේ නමස්කාර කරනවා.
හොඳයි
ස්වාමීන් වහන්සේ. ස්වාමීන් වහන්සේ, ලෞකික දස අකුසල් නිමිති කරනකොට විතක්ක විචාර වැඩිනවා. ලෝකෝත්තර දස කුසල් වැඩිමේදී මෙනෙහි කිරීමේදී විතක්ක විචාර වැඩිනවා. නමුත් මේ වැඩිමින් උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධය පිණිසමයි ලෝකෝත්තර සිත. මේ අවස්ථාවේදී අපි විතක්ක විචාර සමාධියට පත් වුණාම, ඒ කියන්නේ අර්පිනා සමාධිය බලවත් වුණාම ස්වාමීන් වහන්සේ, ප්‍රීති සුඛ ඒකාග්‍රතා බලවත් වෙලා කුසල විතක්ක කුසල විචාරයක් බලවත් වෙලා මේ වගේ යටපත් වෙලා දෙවන ඥානීයටපත් වෙලා ඒකේක නිච්චිත විරාග නිච්චිත සිතක් ඇති වුණාම ඒක ස්වාමීන් වහන්සේ උපදි විවේකේ කියන්නේ. ඒක එක පරිණිත ප්‍රශ්නේ ස්වාමීන් වහන්සේ. අනික නික්කම්ම ව්‍යාපාද අව්‍යාපාද අභිහිංසා ව්‍යාපාද අව්‍යාපාද මේ විතර කියන්නේ ටිකට ටිකටම වැඩි වැඩියෙන් පංච පාදානස්කන්ධේ මේ වඩන විට, මේ අනිච්ච දුක්ඛ අනාත්ම වඩන කොට විදර්ශනා කරන විට රාග නිරෝධ කරන්නේ චිත්ත සමාධිය නිසා. නම් අවස්ථාවකදී රාග විරාග චේතු විමුක්තිය පත්වෙන්න පුළුවන්ද? එතකොට විඥානී තවදුරටත් ඉන්න ඒ සිටි සිටින්න බැරි වෙන අවස්ථාවක් ඇති වෙනවා. එතකොට විඥානී නිරෝධ වුණාම සංකාර නිරෝධ වෙනවා. සංකාර නිරෝධ නම් අවිජ්ජාව නිරෝධ වෙනවාද ස්වාමීන් වහන්සේ මාර්ගවලදී මෙහෙදි කරන්න
ප්‍රතිගාන ඉලාසිකා සමුගාස. පැටලිච්ච තැන් තීවේකුත් තියෙනවා. අපි ටික ටික සාකච්ඡා කරගෙන යමු. දැන් සංකල්ප ගැන, සම්මා සංකප්ප ගැන ප්‍රකාශ කරද්දී අපිට කතා කරන්න පුළුවන් මිච්ඡා සංකප්ප, එහෙම නැත්නම් විහිංසා සංකප්ප, ව්‍යාපාද සංකප්ප, කාම සංකප්ප ගැන අපිට කතා කරන්න පුළුවන්. ඒ වගේම සම්මා සංකප්ප ගැන කතා කරද්දී අපිට කතා කරන්න පුළුවන් අව්‍යාපාද සංකප්ප, අවිහිංසා සංකප්ප, නෙක්ඛම්ම සංකප්ප ගැන. ඒ නිසා මම ඒ කොටස ඉදිරියට තියනවා, දැන් උත්තර දෙන්න යන්නේ නැහැ. ඉතින් ඒ වගේමයි මෑනියෝ ටිකක්, ඒ කියන්නේ සුතමේ ඥානයේ තියෙන හැබැයි තව ටිකක් පැටලිච්ච ගතියක් තියෙන්නේ. මම කැමති පොඩ්ඩක් පරණ දේශනා ටිකක් අහලා ඒ පොඩ්ඩක් තමන්ගේ ඒ සුතමේ ඥානය ටිකක් පිරිසුදු කරගත්තා නම්, මොකද අපි දේවල් අහලා ඒවා ටිකක් පැටලිලි සහගත මට්ටමටපත් වුණොත් අපේ හිතේ ඒවා නිකන් හොල්මන් කරන ගතියක්, ඒවැයින් තව තව පැටලෙන ගතියක් තමයි සිද්ධ වෙන්නේ. දැන් අපේ හිතේ එකාතකින් මේ සම්මා දිට්ඨියක් වගේ දෙයක් දිනු වෙනකොට ඒ වැරදි ආකල්ප දුරු වෙලා වැරදි හඳුනා ගැනීම අයින් වෙලා හිත ටික ටික විවේක වෙන ගතියකට තමයි බුදුරජාන් වහන්සේ යොමු කරලා තියෙන්නේ. කිසිම ග්‍රහණයක් ඒබඳු හිතක තියෙන්න බෑ. කිසිම උපාදානයක් එහෙමනම් ඒ සම්මාදිට්ඨියක් පවතිනකොට තියෙන්න බෑ. ඉතින් එහෙමනම් ඒබඳු වේ සම්මාදිට්ඨියක් නිවර්දි සම්මාදිට්ඨියක් තියෙනකොට එහෙමනම් කෙනෙක්ගේ හිතේ උපාදාන ශේවීමක්, උපාදාන දුරවීමක්, ඒ වගේම දුක දුරවීමක් අර කියපු පටිච්ච සමුප්පාදයේ ඒ අංග ශේවියාමක්, වැයවියාමක් තමයි සිද්ධ වෙන්න තියෙන්නේ. ඉතින් අපි බලමු ඉස්සරහට සාකච්ඡා කරන්න. දැන් ඒ කොටසට තමයි මම ආවේ නැහැ. දැන් මේ පටිච්ච සමුප්පාදය ගැන කියවෙන දේශනාවන් වලට තෙතෙන්දී පටිච්ච සමුප්පාදය කියන එක හඳුනා ගැනීමත්, ඔය අවිජ්ජා සංඛාර ඔය කරුණු හඳුනා ගැනීමත් සම්මාදිට්ඨියේම කොටසක්. ලෝකෝත්තර සම්මාදිට්ඨියේ කොටසක් කියලා කියන්න පුළුවන්. ඒ නිසා අපි ඒකත් එන සතියේට කල් දාන්න මම හිතනවා. ඒ නිසා මෑණියන්ගේ ප්‍රශ්නෙට ඍජුව පිළිතුරක් දෙන්න අමාරුයි. පිළිතුරු ප්‍රශ්නෙත් යම් යම් ගැටලු සහගත දැන් තියෙනවා, පැටලිත්ව ස්වභාවයන් තියෙනවා. මම හිතනවා මේ පැටලි සහගත ස්වභාවය මේ දේශනාමාලාව දිගට අහුම්කම් දෙනකොට දුර වෙලා යාවි කියලා. උපදිවේගය කියලා කියනවා මේ ගැඹුරින් කියනවා නම් කෙලස්තුන්ගෙන් තොරව වාසය කිරීමක්. ඒ වගේමයි අපි අර අල්ලගත්ත විවිධ උපදි තියෙනවා. දැන් උපදි කියන එක විවිධ, ඒ කියන්නේ අර්ථ කීපයක් එනවා. දැන් අපි සාමාන්‍යයෙන් අපේ වත් පොහසත්කම්, අපේ දැනුගත්කම්, අපේ හැකියාවන් මේ සියල්ලම හරහා තමයි අපි කෙනෙක් පුජ්‍යලෙක් වෙලා ඉන්නේ. ඉතින් මේවා ඔක්කොම උපදි බවට පත් වෙනවා. ඒ වගේමයි අපි සතු කර්ම ශක්තියින් මේවත් ඉතින් උපදි බවට පත් වෙනවා. ඊළඟ අපි කරන උපාදාන සියල්ලත් උපදීන් බවට පත් වෙනවා. මේ සියල්ලම එහෙමනම් අපි අතහැර දැමීමක් කරන්න සිද්ධ වෙනවා. උපදී පටිනිස්සග්ගයක් කරන්න සිද්ධ වෙනවා. උපදීන් අතහැර දැමීමක්. ඒ බඳු උපදීන් අතහැර දැමීමක් සිදු වුණොත් අන්න එතන උපදී විවේකයක් තියෙනවා. දැන් අන්න හිතේ උපදීන් අතහැරලා දාලා එකක්වත් අල්ලගෙන නැහැ. උපදී පටිනිස්සග්ගයක් සිද්ධ වෙලා තියෙනවා. එතකට අන්න කියනවා උපදී විවේකයක් කියලා. ඉතින් වෙනත් වචන වලින් මේ කියන්නේ නිවන ගැන. සබ්බූපදී පටිනිස්සග්ගෝ කියලා කියන්නේ නිවනට. සියලුම උපදීන් අතහැර දැමීම. ඒ නිසා ඒ මාර්ගයක යනකොට ඒ ටික ටික තමයි මේ දේවල් කරන්න පුළුවන් වෙන්නේ. එකපාරටම තමන්ව නිෂේධනය කිරීමක් මෙතෙන්දී බලාපොරොත්තු වෙන්නේ නැහැ. කමන් ක්‍රමානුකූලව ප්‍රතිපදාවක් වඩනවා. එතකොට හිතේ යම්කිසි සැහැල්ලු වීමක්, හිතේ යම්කිසි පිරිසුදු වීමක්, විසුද්ධියක් ක්‍රමානුකූලව සිද්ධ වෙනකොට තවමත් කොහෙද මගේ හිත ඇලිලා තියෙන්නේ, තවමත් කොහෙද මගේ හිත හිර වෙලා තියෙන්නේ කියලා විමසා බලද්දි තමයි එතකොට මේ උපදීන් ගැන කෙනෙකුට තේරෙන්න පටන් ගන්න. ඉතින් එතකොට අන්නේ උපදීනොත් අතහැර දැමීමක් බුදුරජාන් වහන්සේ උපදි පටිනිස්සග්ගයකින්, ඒ උපදි විවේකයකින් පෙන්ලා දීලා තියෙනවා.
සම්මාදිට්ඨි
සූත්‍රයේ අවසාන වෙනකොට මේකට උත්තරයක් මම හිතනවා. ඔව් ඔව් අපි බලමු එහෙම. හොඳයි.
එහෙමයි
සාමි. මොකද මේක වාසිතේ ලස්සනයි.
හොඳයි. හොඳයි ෆෙරුවන් සන්නයි. ඊළඟ පැනේ කාලින්දට ඉදිරිපත් කරන්න පුළුවන්. අවසරයි ස්වාමීන් වහන්සේ. ස්වාමීන් වහන්සේ අද දේශනාවේ ස්වාමීන් වහන්සේ වැඩිම කතා කළේ ලෝකෝත්තර සම්මාදිට්ඨිය ගැන. ස්වාමීන් එතකොට මේ මාර්ගඵලයේ මාර්ගඵලයට සම්මාදිට්ඨියේ වෙනසක් තියෙනවද ස්වාමීන් වහන්සේ? කියන්නේ අපිට හිතා ගන්න පුළුවන්ද පූර්ණත්වයට පත් වෙන්නේ ලෝකෝත්තර සම්මාදිට්ඨියේ රහත්භාවයේදීද කියලා?
එහෙම කියන්න පුළුවන් සූත්‍ර දේශනාවලට අනුව. මම ඒ ගැනත් ඇත්තටම ඉදිරියේදී කතා කරන්නම්. ඔය මහා චත්තාරීසක සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ එහෙම ප්‍රකාශයක් කළා තියෙනවා. ඒ කියන්නේ සේක පුජ්‍යලේකට අංග 8ක සම්මාදිට්ඨි නැත්නම් අංග 8ක ආරෂ්ඨායක මාර්ගයකුත් අසේක මට්ටමටපත් වුණාම නැත්නම් ඒ රහත් මට්ටමටපත් වුණාම අංග 10ක මාර්ගයකුත් බුදුරජාණන් වහන්සේ පෙන්ලා දීලා තියෙනවා. ඒ අනුව අපිට තේරෙනවා ප්‍රතිපදාවේ යම්කිසි වර්ධනයක් සම්මාදිට්ඨියේ තව තව පිරිසුදු වීමක්, එතකොට ඒ මට්ටම් වලදී සිද්ධ වෙන ගතියක් ඒ සූත්‍ර දේශනාව අනුව හිතා ගන්න පුළුවන්.
ඒ කියන්නේ සරසෙතෝඩ විපල්යාස එහෙම වෙනවා නම් විපල්යාස මට්ටමත් ඒ ආකාරයෙන්ම සිද්ධ වෙන්න ඕනේ නේ ස්වාමීන්
වහන්සේ. විපල්ලාස විපල්ලාස නැති වෙන්න ඕනේ ඉතින්. විපල්ලාස දුරු වෙන්න ඕනේ.
එයා.
හොඳයි.
ඒගා මේ කියන්නේ ස්වාමීන් වහන්සේ මහිතනේ රහත්භාවයේදී තමයි සරණ විපල්ලාස හතරම සම්පූර්ණයෙන්ම නැති වෙලා යන්නේ කියලා අදහස මට තියෙන නිසා මොකද අර එක උදාහරණයක් ගත්ත ස්වාමීන් වහන්සේ විසාකා මහ උපසිකාව අර එක සැරයක් දුක්ුණා. ඒ වගේම ආනන්ද හඳුරුවෝ සරියුත් මහ රහතන් වහන්සේ පින්වන් පැවිදි දෙතරක් දුක්ුණා. ඒ කියන්නේ සම්මාදිට්ඨිය තිබුණත් අර විපල්ලාස වල ප්‍රොබ්ලම් මේ ප්‍රශ්නයක් වෙන්නේ නැති නේද ස්වාමීන් වහන්සේ.
ඒක තමයි. දැන් එක එක මට්ටම් වලින් තමයි ඉතින් තේරුම් ගන්න වෙන්නේ. ඒ කියන්නේ සෝවාන් වෙච්ච මට්ටමකදී සියල්ල සම්පූර්ණ වීමක් වෙලා නැහැ කියලා තමයි අපිට තේරුම් ගන්න වෙන්නේ නේද? දහමට අනුව හිතා ගන්න වෙන්නේ මේ විදිහට තමයි.
එහෙම.
ඔව්.
එහෙමයි හඳුරේ මොකද? ඒකම තමයි ඒ ස්වයංසාර සම්මාදිට්ඨිය නැති වෙනාම ප්‍රති වෙලාම ගියා නම් ඒ කියන්නේ ඇතිම වෙලාම තිබුණා නම් මිත්‍යාදිට්ඨිය නැතිම වුණා නම් අර දුක් වෙන අවස්ථාවක් සිදු වෙන්නේ නැහැ මොකද අර අපි ඇත්තම සම්පූර්ණස් කිව්වගේ අර උපාදාන ස්කන්ධවල අනිත්‍ය සම්පූර්ණම දකින නිසා ඒකයි මම ඇහුවේ ස්වයංසාර.
ඔව් ඒක හරි. ඒ කියන්නේ තාම ඒ කියන්නේ දැන් සාමාන්‍ය ප්‍රත්‍ඥාන මට්ටමේදී ඒවා කෙලිම උපාදාන වෙලා ඒවට අහු වෙලා ඒවැ පැටලිලා ඉන්න ගතියක් තියෙන්නේ. හැබැයි ටික ටික ඒවා අඩු වේගෙන යන ගතියක් කෙනෙක් විපස්සනාවක් වඩනකොට සතිපට්ඨානයක් දියුණු කරනකොට අත්දකින්න පුළුවන්. ඉතින් ඒකේ යම් කිසි මොහුකුරා යාමකදී අපි හිතමු ඔන්න මාර්ගඵල ප්‍රතිවේදයක් වෙන්න පුළුවන්. නමුත් එතනිනුත් මුල් මට්ටමකදී සර්ව සම්පූර්ණ වීමක් සිද්ධ නොවන නිසා අර වගේ తాවකාලිකව අහු වෙන්න පුළුවන්. හැබැයි ඉතින් බුදු කෙනෙක් අර වගේ පාර පෙන්න දුන්නාම නැවතත් මතක් කරලා දුන්නාම ඉක්මනටම ඉතින් නිවැරදි පැත්තට යොමු වෙන්නත් පුළුවන්. ඒ නිසා විසාකා මහෝපාසිකාව අර වගේ අඩනකොට ඉතින් බුදුරජාන් වහන්සේ උපමාවක් එහෙම දීලා ඒ එයාගේ තිබිච්ච අනවබෝධය අයින් කරන් අයින් කළා. එතකොට තියා ඉක්මනටම නැවතත් කාරණේ වටහා ගත්තා. නේද?
හොඳයි අවසරයි සනන්ස මහන්ස බොම්පි
හොඳයි තෙරුවන් සරණයි
තෙරුවන් සරණයි
ඊළඟ පැනේ තුල්‍යත් ඉදිරිපත් කරන්න පුළුවන්
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ
ඔව්
ඇහෙනවද
ඔව් ඇහෙනවා
ස්වාමීන් වහන්සේ දැන් මේ මිත්‍යා දිට්ඨිය ගැන කතා කරනකොට තියෙන නියත මිත්‍යා දිට්ඨිය කියන්නේ අපාගත මත තියෙන ගැටිකුව. නියත මිත්‍යා දිට්ඨිය කියන්නේ අපාගත වෙන මිත්‍යා දිට්ඨියක් නේ. දැන් අපි එදිනෙදා ජීවත් වෙනකොට දැන් අද මේ විස්තර කරපු දේ අනුව අපි සාමාන්‍යයෙන් හැමතිස්සෙම මිත්‍යාවේ ඉන්නවා. සාමාන්‍ය ලෞකික මට්ටමේ ඉන්නකොට. නමුත් නියත මිත්‍යා දිට්ඨිය කියන්නේ ඊට වඩා බරපතල ඊට වඩා අපාගත වෙන දෙයක්
ඔව් එහෙම කියන්න පුළුවන්. ඔව් ඒක නියත මිත්‍යා දෘෂ්ටියක් කියලා කියන්නේ බුදු කෙනෙකුටවත් වෙනස් කරන්න බැරි මට්ටමක මිත්‍යා දෘෂ්ටියක්. එයාගේ ඒක හිතේ බොහොම තදින් කාවැදිලා තියෙනවා. අනිත් කියන කෙනෙක් අනිත් වෙනත් කියන කෙනෙක් වෙනත් කෙනෙක් කියන දෙයක් අහන්න පෙළඹෙන්නේ නැහැ. එහෙම උත්සාහයක් නැහැ. Taman ගත්ත මතේම දැඩි වශයෙන් දෘෂ්ටිගත වෙලා තියෙනවා. ඒක සාමාන්‍යයෙන් නියත මිත්‍යා දෘෂ්ටියක් වශයෙන් පෙන්නනවා. ඉතින් එතකොට බුදු කෙනෙකුටවත් උදව් කරන්න බැහැ කියලා කියනවා.
එතකොට ස්වාමීන් වහන්ස දැන් අර දැන් යම සමහර අය ඔය පහනට දාන තෙල් වලට සමහර වෙලාවට එක එක දේවල් කරලා ලෙඩ හොඳ වෙන්න කියලා ඒවත් තෙල් දෙනවා. පහන් වලට දාන්න නොයෙකුත් දේවල් එක සුර පල දෙනවා. දැන් ඒ වගේ දේවල් කරන කෙනෙක්ට ඒක කොයි මට්ටමේ අකුසලයක්ද? ඒක අකුසලයක්ද? ඒක නැත්තම් මොකද ඒව කරන්නේ? ස්වාමීන් වහන්සේලම තමයි සමහර
නැති ඔතරලා මම නම් දකින්නේ එතන මේ කවුරු කරත් ඉතින් ඔතන බෙහෙත් කිරීමක් නේ තියෙන්නේ. දැන් අපි දොස්තර කෙනෙක් ගාවට යනවා. ඉතින් එයාත් ඉතින් කඩෙන් ගත්ත බෙහෙතක් හරි එයා හදපු බෙහෙතක් හරි එයාම කොළ ආහාර මේ එකතු කළා හින්දපු තෙලක් හරි ඉතින් එයා දෙනවා ඉතින්. ඉතින් අපිත් ගෙනල්ලා ඉතින් මේ බෙහෙත වළඳනවා, බෙහෙත පාවිච්චි කරනවා. ඉතින් ලෙඩෙත් සුව වෙනවා. ඒ නිසා ඔය සුර වෙන්න පුළුවන්.
මිත්‍යා දිට්ඨියක් එතන තියෙනවා.
එහෙම එකක් ඉතින් කියනකට වඩා ඉතින් ලෝකේ විවිධ ක්‍රම පාවිච්චි කරනවා ලෙඩසුව කරන්න. ඉතින් ඒකත් ඉතින් තවත් ක්‍රමයක් නේද? ඉතින් ඔතන ওই තරම්ම විශේෂයෙන් මිත්‍යා දෘෂ්ටි වලට යනවට වඩා ඉතින් ඔක අපි හාමුදුරු කෙනෙක් කරනවා කියන එක පැත්තකට දැම්මොත් සාමාන්‍ය කෙනෙක් එයා හඳුනා ගන්නවා විවිධ ක්‍රම මෙන්න මේ මේ දේවල් කරාම ඉතින් මේ ලෙඩසුව කරගන්න පුළුවන්. මේ මේ සහනයක් ලබා ගන්න පුළුවන් කියලා ඉතින් එයා මොනවා මොනවා හරි දේවල් හඳුනා ගන්නවා. ඊට පස්සේ ආ මේක ව්‍යාපාරයක් කරගන්නවා. ඉතින් කට්ටිය යනවා. දීලා ඉතින් එයාගෙන් බෙහෙත් ගන්නවා. ඉතින් එතන තියෙන ඉතින් අර සාමාන්‍ය ලෞකික විද්‍යාවක් තියෙන්නේ. ඉතින් ඒවා ඉතින් මේ මිත්‍යා දෘෂ්ටි වශයෙන්ම කියන්න බෑ. ඒවා ඉතින් විවිධාකාර ලෞකික ඥාන කියලා කියන්න පුළුවන්. ඉතින් අද ඉතින් ලෝකේ තියෙනවානේ භෞතික විද්‍යාව තියෙනවා, රසායන විද්‍යාව තියෙනවා. ඉතින් එක එක විද්‍යාවන් තියෙනවා. ඉතින් ඒවා නිවැරදි විද්‍යාවන් කියලා හඳුන්වන්න බෑ ඉතින්. කෙසේ නමුත් ඒවා ඉතින් අර බරපතලන්දමේ මිත්‍යා දෘෂ්ටි වශයෙන්ම ඉතින් සලකන්න අමාරුයි. මොකද බරපතලන්දමේ මිත්‍යා දෘෂ්ටි වශයෙන් සලකන්නේ කෙලින්ම කෙනෙක් කර්මයේ කර්මඵලය අදහන්නේ නැහැ. මේ ලෝකේ කිසිම මේ ක්‍රියාවක් කරා කියලා ඒක විපාකයක් ලැබෙන්නේ නැහැ. ආහරිමේ අන්නේ වගේ බොහොම බරපතලම මට්ටමේ තත්ත්වයක් තමයි මිත්‍යා දෘෂ්ටි වශයෙන් ගැනීම.
එතකොට අපි දැන් ඒක අතුගාලා දාලා මොප් කරනකොට නමුත් ඒ මොප් එක යන වේගෙට ගොඩක් වෙලාවට කූඹිය අහු වෙනවා. ඒ කියන්නේ හිතලා කූඹිය මරන අදහස් චේතනාව නැති වුණත් නමුත් කූඹිය පේනවා මොප් එක යනකොට. මේ මොප් එක යනවා කූඹිය ගෑඟ උඩින්. ඒ වගේ සෑහෙන කූඹිය මැරෙනවා මොප් කරන්න කියන. ඉතින් ඒ වගේ අවස්ථාවක ඒක චේතනාව නැති වුණත් දැන් මන් දකින්නවනේ මේක කූඹිය හිටියා. නමුත් මට ගලව ගන්න ඉස්සෙල්ලා මගේ අතින් ඒක ගිහින් ඉවරයි. ඒක කොයි වගේ ඒකත් එතකොට අර පානාතිපාතයකට
නෑ. ඉතින් පානාතිපාතයකට යන්න විදිහක් නැහැ චේතනාව නැති නිසා. දැන් චේතනාපූර්වක කරන්නේ නැති නිසා එතන ප්‍රාණඝාතයක් සිද්ධ වෙන්නේ නැහැ. හැබැයි ඉතින් Tamanට දැනෙනවා නම් Tamanට තේරෙනවා නම් මෙතන මම මීට වඩා ටිකක් සානුකම්පික වෙන්න පුළුවන් කියලා තමන්ට හැකියාව තියෙනවා නම් ඉතින් එක පාටම ඔප් කරන්නේ නැතුව පොඩ්ඩක් ආයෙත් මේ කොස්සකින් අයින් කරලා දාලා ඊට පස්සේ ඉතින් ඔප් කරන්න පුළුවන්. ඒ වගේ ඉතින් අපි තුල ටිකක් අර සානුකම්පික ගතිය වැඩි වෙනකොට ඔය ගැන ඉතින් සැලකිලිමත් වීමේ වැරද්දක් නැහැ. ඉතින් ඒක ඇත්තටම මේ හිරියොතප් කියලා කියන්න පුළුවන්. අකුසලයක් කරන්න තියෙන බය, ඒක කරන්න තියෙන ලැජ්ජාව කියලා කියන්න පුළුවන්. ඉතින් ඒ අනුව තමයි අපි ටික ටික අපේ ජීවිත තව ටික නිකන් එක පැත්තකින් සංවේදී වෙන්නේ. ඉතින් ඒ වෙයි ඉතින් එක්තරා අන්දමකින් අපි මට්ටම් තියාගන්න සිද්ධ වෙනවා. අපිට සම්පූර්ණයෙන් අන්තගාමී වෙන්නත් බෑ. ඉතින් ඒකයි දැන් බුදුහාමුදුරුවෝ දැන් අර ජෛන මහාවීරගේ වගේ මට්ටමකට ගිහිල්ලා නැහැ. දැන් නිගණ්ඨනාත පුත්ත එයා එහෙමනම් ඇත්තටම මේ බොහෝම අන්තගාමී අවිහිංසාවාදයකට ගිහිල්ලා තිබුණා. වතුර බොන්නේ ඔක්කොම් පෙරලා එම නැත්තං ඒවා ඔක්කොම බලනවා අතු ගගා තමයි පාර යන්නේ. ඉතින් ඔන්න වගේ අනිත් එක මේ හුස්ම ගන්නකොට මේ එකක් දාලා තියෙනවා. ඉතින් ওই වගේ ප්‍රශ්නයක් තියුණා. නමුත් ඉතින් බුදුරජාණන් වහන්සේ අර අපි එදා කතා කළා වගේ ඒවා එක්තරා අන්දමක ප්‍රායෝගික මට්ටමකින් නතර කරලා තියෙනවා. මොකද මේකදී අපිට සර්ව සම්පූර්ණම වෙන්න බෑ. හැබැයි ඉතින් චේතනාපූර්වකව ප්‍රාණඝාතයක් සිද්ධ නොවෙන්න අපි වග බලා ගන්න ඕනේ.
හොඳයි
හොඳයි හොඳයි.
ඊළඟ පැනය සංඥා මිරිහාන මහත්මිය ඉදිරිපත් කරන්න පුළුවන්.
අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ.
ඔව්.
එහෙනම් ඔබ වහන්සේට.
එහෙනම්.
ස්වාමීන් වහන්සේ මගේ මට තියෙන්නේ මේ පර්යන්කය සම්බන්ධයෙන් ගැටලුව.
ඔව්.
ස්වාමීන් වහන්සේ ඉදම මේ පර්යන්කේ ඉන්නකොට මේ එහෙම වෙන එහෙම පැය ගාණක් එහෙම කමක් නැද්ද මේ හිතිය තිබේ. දැන් පැය දෙකයි කාලක් විතර දැන් මට ඊටත් වඩා එහෙම දිගට ඉන්න පුළුවන් කියලා මට හිතෙනවා.
ඔව්. පරයන්කේ ඉඳගෙන මොකක්ද කරන්න කියලා කියන්න අවශ්‍යයි.
ඔව් නෑ අර විදිහට තම ආනාපානා සතියෙත් ඉන්නවා ස්වාමීන් වහන්සේ. අර මේ ඊළඟට කයටත් හිත ගිහිල්ලා අර හුස්ම රැල්ලට වේදනාවලට එහෙමත් යනවා. ඊළඟට දැන් ඔය මේ ඉස්සර වගේ නෙමෙයි මේ හුඟක් සිහියෙන් වගේ මට ඉබේම තමයි හැම වැඩක්ම වගේම ඉබේමත් කෙරෙනවා. එහෙම නැතිකුත් මම දකින්නවා. ඉතින් ස්වාමීන් වහන්සේ මේ දිගටම ඉන්නේ එහෙම ඉන්න පුළුවන් ඇතිද? ඒක ගැටලුවක් නැද්ද
මුතියට? ඔව් ගැටලුවක් නැහැ. හැබැයි අපි අවධානයෙන් ඉන්න ඕනේ අපේ හිත ගැන. හිත මේ වෙලාවේදී මොකද්ද කරන්නේ? කලින් හිටිය තත්ත්වයට වඩා හිතේ ආතතියක් ගොඩනැගෙනවද? එහෙම නැත්නම් හිත සැහැල්ලු වෙනවද? කලින් දැනගත්තට වඩා අරමුණ ගැන යම්කිසි තොරතුරු ටිකක් දැනෙනවද? එහෙම නැත්නම් අරමුණ නොපෙනී යනවද? නැත්නම් හිත නින්දට වැටෙනවද? ඔන්න වගේ දේවල් අපි විමසා බැලීම වැදගත් වෙනවා. නැත්නම් අර දිග දිගට වාඩිලා හිටියා කියන එකෙන්ම සර්ව සම්පූර්ණ වෙන්නේ නැහැ.
සක්මනේදී එහෙම මොකද වෙන්නේ? මම හැමදාම සැයක් මේ සක්මන් කරනවා.
ඔව්.
ඒකත් බොහොම හිතමු කරේ එකට වගේ යන ගතිය තමයි තියෙන්නේ.
එතකොට මීට කලින් සක්මනේදී ඔය දැනෙන විවිධ දේවල් හොඳින් අත්දැක්කද?
හිතේ එක අරමුණකට එන එකද ස්වාමීන්
වහන්සේ? නෑ නෑ ඊටත් වඩා දැන් අපිදමු සක්මනේදී අපේ පාදයක් ගානේ දැනෙන දේවල් හොඳින් විමසමින් යෑම අවශ්‍ය වෙනවානේ අපේ භවනා කරද්දි. ඒ දේවල් හොඳින් අත්දැක්කද?
ඔව් يعني මට හොඳට දැනෙනවා
ඒක. නෑ මං අහන්නේ දැන් නෙමෙයි මීට කලින්. දැන් කොච්චර කාලයක් වෙනවද භවනා කරන්න පටන් ගන්න? ගිය
සක්මන් භාවනාව නම් මම 2019 ඔනේ ආවේ දෙසැම්බර් මාසේ. සක්මන් භාවනාව කරේ එතනින්.
හා හා.
ඉතින් 2009 විතර ඉඳලා තමයි ඔය ආනාපාන සතිය භාවනාව නම් කරන්න පටන් ගත්තේ. ඉතින් කැඩෙනවා කාලෙකට. දැන් තමයි දිගකට මෙහෙම
කරන්නේ. එතකොට දැන් සක්මනක් දැන් දිගට කරද්දී දැන් මුල් කාලෙදී මං ඇහුවොත් මුල් කාලෙදී හොඳට තද ගති, රළු ගති, උණුසුම් ගති, සිසිල් ගති මේවා හොඳට වැටහුණාද?
ඔව්.
හරි. ඊට පස්සේ මොකද වුනේ?
ඊට පස්සේ අර හිතේ අර මාබර නිකන් වැටෙනවා වගේ කියන
කාලයක්.
ඒ පාරේ මම ස්වාමීන් වහන්සේගෙන් මේ ප්‍රශ්න අහන්නත් පටන් ගත්තේ. මේකට ඇවිල්ලා ඊට පස්සේ දැන් මේ ඔක්කොම නිකන් අර චිත්ත ඒකාග්‍රතාවයක් වගේ තමයි දැන් තියෙන්නේ. චිත්තයි මේ සක්මනයි ඔක්කොම එකට
වෙනවා නේද? හරි. ඒක වැරද්දක් නැහැ. ඒක ප්‍රශ්නයක් නැහැ. දැන් ඕකට සාමාන්‍යයෙන් ඔය ලොකු සයනාංශ එහෙම කියන්නේ යන් gediy pitin ඇවිදිනවා කියලා. ඒ කියන්නේ නිකන් දැන් ඔක්කොම නිකන් එක සමූහයක් බවට පත් වෙලා තියෙනවා. හැබැයි එකකවත් හිත බරපතල විදිහට බැහැගෙන නැහැ කියන එක තමයි තේරෙනවද?
ඔව්.
දැන් හිත තියෙන්නේ නිකන් සැහැල්ලුවෙන්. හැබැයි රූපත් තියෙනවා, සද්දත් ඇහෙනවා, ගඳ සුවඳක් දැනෙනවා, ඕනනම් රසකුත් දැනෙත හැකි, ස්පර්ශයක් දැනෙනවා. ලාවට හිතුවේ තිනවා. හැබැයි හිත එකක්වත් අල්ලන්නේ
නැහැ.
හරි. ඕක දිගට කරගෙන යන විදිය හොඳයි. ඒ කියන්නේ ඔය එක්තරා මට්ටමක් අපි අර මුලින් අර විදිහට ඒ සතිය පිහිටවලා පාදේ ස්පර්ශයට අවධානය යොමු කරමින් එතන උමනාවෙන් බලමින් එතන සතියම පිහිටවමින් යනවා. ඒක එක මට්ටමක්. හැබැයි ඒක නැවත නැවත කර කර යනකොට මේ අරමුණු වල තියෙන ඒ ස්වභාවය තේරෙන්න හිත පොඩ ඒකෙන් අත මිදෙන්න පටන් ගන්නවා. දැන් ඒකත් එයාට උමනාවක් නැහැ. ඒකත් දැන් අල්ලන්න උමනාවක් නැහැ. හැබැයි වෙන දෙයක් අල්ලන්න උමනාවක් නැහැ. දැන් අරකම තමයි අපි කෙරෙව්වේ. එයාට පෙන්වා දුන්නේ අපි තෝරගත්ත අරමුණු පරාසය. හැබැයි ඒක අවබෝධ වීම නිසා දැන් එයාට ඒකත් එපා වෙලා වෙන දේවල් ගැන උමනාවකුත් නැහැ. දැන් ඉස්සර නම් උනේ මේකක් එපා වෙනකොට වෙන එකක් අල්ලන එකනේ. දැන් එහෙම නෙමෙයි. මේකත් දැන් ටිකක් එපා වෙලා තියෙනවා. ඒ නිසා දැන් මේක අල්ලන්න යන්නෙත් නැහැ. ඒ වගේමයි අලුත් දෙයක් අල්ලන්න යන්නෙත් නැහැ. දැන් මේ ස්පර්ශය අල්ලන්න යන්නෙත් නැහැ. රූපයක් අල්ලන්න යන්නෙත් නැහැ. සද්දයක් අල්ලන්න යන්නෙත් නැහැ. ගඳක් සුවඳක් අල්ලන්න යන්නෙත් නැහැ. රසක් අල්ලන්න යන්නෙත් නැහැ. හිතට එන සිතුවිල්ලක් අල්ලන්න යන්නෙත් නැහැ. ඒ වෙනුවට නිකන් විවේකයෙන් සක්මන කෙරෙනවා. වාඩි වෙලා ඉන්නකොටත් ඔය විදිහටම නිකන් හිත විවේකයෙන් ඉන්න බවක්ද තියෙන්නේ. ඕක දිගට කරන්න. හරි. ඕක දිගට කරන්න. ඔය தත්ත්වය හොඳයි. ඕක තව දිගට කරගෙන යන්න. එතකොට ඔය ඒ කියන්නේ ඔය தത്വෙට හිත ආවහම හිත ලව්වා බලෙන් මොකක්වත් කරන්න යන්න එපා. එතෙන්දී අපි දැන් ඉස්සර නම් හිත ලව්වා බලෙන්ම මේ අරමුණ විමසමින් අරමුණේ ඇති වෙන නැති වෙන දේවල් බලන්න හරමේ අපි මෙයාව පොඩ්ඩක් උනන්දු කරගෙවනේ. දැන් එහෙම කරන්න යන්න එපා. දැන් ඒ වෙනුවට දැන් හිතර ටිකක් විවේක වෙන්න ඉඩ දෙන්න. හිතර ටිකක් සංසුන්ව ඉන්න ඉඩ දෙන්න. මුකක්වත් නොකර ඉන්න දැන් එයාට කියලා දෙන්නයි තියෙන්නේ.
අනිවාර්යෙන්ම දැන් ඉන්නවා නම් මම අයින් වෙලා ඒගොල්ලෝ ගියාම තමයි ආයි යන්නේ. එහෙම ඒ වගේ දේවල් හැමලීම ඇති වෙනවා ස්වාමීන් වහන්සේ.
කරනවද?
නෑ ස්වාමීන් වහන්සේ.
ඒකට ප්‍රශ්නයක් නැහැ. දැන් කොහොමත් ඉතින් අපි ටික ටික දහමක යෙදෙනකොට අපිට හැකියාවක් තියෙනවා නම් සතෙක්ව වුණත් මරණයෙන් මුදව ගන්න. ඉතින් ඒකේ කිසි වැරද්දක් නැහැ ඉතින්. ඒ නිසා පොඩ්ඩක් ඉතින් ඒ ගැන අර කලින් ප්‍රශ්නෙකට කිව්වා වගේ ඒ සම්බන්ධයෙන් සානුකම්පික වීමේ කිසිම වැරද්දක් නැහැ. ඉතින් උන්ටත් ජීවත් වීමේ අයිතියක් තියෙනවා. අපි ඉතින් කලබල වෙලා අපේ වැඩේ ගැන විතරක් හිතලා උන්ව නොසලකා හැරීම වෙනුවට උන් පොඩ්ඩක් ඉතින් යනකම් ඉඳලා ඉතින් අපේ වැඩේ ඊට පස්සේ අපි කරගන්න. ඉතින් ඒකේ කිසි වැරද්දක් නැහැ ඉතින්. ඒක හැබැයි අර සීමාව තමයි අපි තේරුම් ගන්න තියෙන්නේ. මෙතෙන්දී මම කොච්චර සීමාවක් දක්වා මේක කරගෙන යනවද? මම මේ හරහා පීඩාවකට පත් වෙනවද කියලා. එහෙනම් අපි මෙතෙන්දී එක්තරාන්දමකින් සමබර කිරීමක් අවශ්‍යයි. අපි අනුන් ගැන හිතලා අනුන්ගේ යහපත බලලා අපි අපේ යහපත නොසලකා හරිනවද? එහෙම නැත්නම් අපි අනුන්ගේ තමුන්ගේ දෙගොල්ලන්ගේම යහපත සලකනවාද කියන එක අපි පොඩ්ඩක් සැලකිලිමත් වෙ යුතුයි. තමන්ව සම්පූර්ණයෙන්ම නොසලකා හැරලා අනුන්ගේ යහපත විතරක් සලකන්න ඒක සුදුසුත් නැහැ. තමන්ගේ යහපත විතරක් සලකලා අනුන්ව සම්පූර්ණයෙන්ම නොසලකා හැරලා ඒ අයව පීඩාවට පත් කරනවා කියන එක ඒකත් සුදුසු නැහැ. එහෙනම් මේ දෙකේ සමබරතාවයකට අපිට යන්න වෙනවා. අනුන් ගැන සලකන්න අවශ්‍යයි, තමන් ගැන සලකන්න අවශ්‍යයි.
ගැන කතා කරන කොටයි සම්මා දිට්ඨිය ගැන කතා කරන කොටයි මට මෙහෙම වැටහෙනවා. දැන් අපි බොහෝ දෙනෙක් අපි බෞද්ධ කියාගෙන පොයට සිල් සමාදන් වෙලා මේ ප්‍රතිපදාවේ ගියාට හරියට දැන් අපිට යෝනිසෝ මනසිකාරය පවත්වන තත්ත්වයට දියුණු වෙන්නේ නැත්නම් එතෙක් අපි මිත්‍යාදිට්ඨිය තමයි ඉන්නේ කියන එක ගැන එහෙම අදහසක් මට තේරෙනවා. එතකොට අද මේ දේශනාවට අනුව
ඔව් ඒක තමයි ඇත්තටම මේ දැන් අපි මිත්‍යා අපි හුඟක් හිත කියා ගන්නවා අපි බෞද්ධයි ඉඳලා අපි ඇවිල්ලා සම්මා දිට්ඨිකයි කියලා. නමුත් ඊට වඩා අපි ඒතන ප්‍රායෝගික අර්ථයෙන් ගන්න එක වටිනවා. මොකද බුදුහාඳුරෝ පෙන්නන සම්මා දිට්ඨිය අපේ හිතේ දියුණු කළ යුතු දෙයක්. නිකන් අපි පන්සල් ගිය පමණින් අපි සම්මා දිට්ඨිකයි කියලා කියන්න අමාරුයි. ඒ නිසා අපි තුල කර්මය කර්මඵලය ඇදහිීමේ වගේ යන්නේ ලෞකික සම්මා දිට්ඨිය නම් ඉතින් තියෙනවා කියලා කියන්න පුළුවන්. නැහැ කියන්න බෑ. ඒක තියෙනවා. හැබැයි ඔය පෙන්නන ලෝකෝත්තර සම්මා දිට්ඨියක් නම් අපි දිනු කරගන්න උත්සාහන්ත විය යුතුයි. ඒක ප්‍රායෝගිකව අපි දිනු කළ යුතුයි. ඒ නිසා ඒක අපි දාව දැනටමත් ලෝකෝත්තර සම්මා දිට්ඨියක් තියෙනවා කියලා කියන්න අපිට බෑ. අපි ප්‍රායෝගිකව ඒ බඳු සම්මා දිට්ඨියක් දිනු කරන්න පිවිසිලා නැත්තම් ඒ සඳහා යම් උත්සාහයක් දරන්නේ නැත්තම් එහෙම කියන්න බෑ. ඒකයි බුදුහාඳුරු අතන අර ප්‍රකාශයේම බුදුහාමුදුරුවෝ කියන්නේ අර ආර්ය මාර්ගයක් වඩන තැනැත්තාට ඒ සඳහා පිවිසීමක් කරපු තැනැත්තාගේ එයාගේ හිතේ දැන් දියුණු වෙන ප්‍රඥාව, ඒ දියුණු වෙන පඤ්ඤා ඉන්ද්‍රිය, ඒ දියුණු වෙන ප්‍රඥා බලය, ඒ දියුණු වෙන මේ ධම්මවිචේ සම්බොජ්ජංගය, ඒ දියුණු වෙන සම්මාදිට්ඨි මාර්ගාංගය මෙන්න මේකටයි ලෝකෝත්තර සම්මාදිට්ඨිය කියලා කියන්නේ. ඒතකොට මෙතන ඒ කරන ප්‍රකාශයෙන්ම හොඳටම පැහැදිලි මේ කතා කරන්නේ දියුණු කරන ප්‍රඥාවක්. මේක මේ නිකන් අපි අහපු ප්‍රඥාවක්ම නෙමෙයි. මේ ඇවිල්ලා දියුණු කරන ප්‍රඥාවක්. එයා මේ මාර්ගයේ යෙදෙනවා. එයා මේ මාර්ගයේ වඩනවා. එයා මේ මාර්ගයට පිවිසලා තියෙනවා. නැත්නම් වතුරට බැහැලා තියෙනවා. වතුරට බැහැලා පීනන කෙනෙක්ගේ හිතේ දියුණු වෙන වගේ දෙයක් තමයි එනම් මේ කතා කරන්නේ.
එහෙනම් ඒ වගේම ස්වාමීන් වහන්සේ දැන් අපි හොඳටම දැන් බුදුන් වහන්සේගේ සුතමේ ඥානයේ ඔස්සේ මිච්ඡාදික්තිය කියනවා සම්මාදික්තිය නම් ඒකෙම අනිත් පැත්ත අපි දන්නවනේ දැන් මේවා වේදනා සංඥා සංකාර ඕවා ගොඩනගා ගන්න නැතුව ඉන්න ඕන කියන එක දැන් ඕක අපි හැම දෙනාම දන්නවා. අන්නා උනාට අපිට මේ මොහොතේ ඕක කරන්නේ නැහැ. ඒ කියන්නේ මේ දික්තිය වෙනස් කර ගැනීම තමයි සතර සතිපට්ඨානයේ ඔස්සේ අපිට මේ බුදුන් වහන්සේ පෙන්වලා දෙන්නේ කියන එක නේද?
සම්පූර්ණ ඇත්ත. ඒ කියන්නේ දැන් ඒකයි මම මෙච්චර කරුණෝ පෙන්වලා දුන්නේ. අර වගේ මිත්‍යා දෘෂ්ටියක් ගොඩනගින්න අවකාශය තියෙනවා. එක පැත්තකින් අපි අනිත්‍ය වූ දේවල් නිත්‍ය වශයෙන් ගැනීමෙන්, දුක් වූ දේවල් සැප වශයෙන් ගැනීමෙන්, ඊළඟට අනාත්ම වූ දේවල් ආත්ම වශයෙන් ගැනීම, සුභ වූ දේවල් අසුභ, මේ අසුභ වූ දේවල් සුභ වශයෙන් ගැනීමෙන්. එහෙමනම් අපි එක පැත්තකින් ඒ අපි ගාව තියෙන ඒ මිත්‍යා දෘෂ්ටියකට තියෙන අවකාශය අපි දුරු කරන්න ඕනේ. ඊට පස්සේ බුදුහාඳුරෝ කියනවා අර ස්කන්ධයන් අල්ලගත්තාම උපාදාන කරාම ඒකට බැසගත්තාම තමයි මිත්‍යා දෘෂ්ටි ඇති වෙන්නේ. රූප උපාදාන ස්කන්ධයක්, වේදනා සංඥා සංඛාර විඥාන මේ කුමක් හෝ ස්කන්ධයන් උපාදාන වෙච්ච මට්ටමක්, එහෙමනම් ඒකට බැසගත්තු මට්ටමක් අත්‍යවශ්‍යයි මිත්‍යා දෘෂ්ටියක් ඇති වෙන්නේ. ඉතින් එතකොට අපි මේ වඩන විපස්සනාව හරහා, වඩන සතිපට්ඨානය හරහා ඔය සියල්ලේම අනිත් පැත්ත තමයි සිද්ධ වෙන්නේ. එකක්වත් උපාදාන නොකරන මට්ටමක්. රූපයක් උපාදාන කරන්නෙත් නැහැ, වේදනාවක් උපාදාන කරන්නෙත් නැහැ, සංඥාවක් උපාදාන කරන්නෙත් නැහැ, සංස්කාරයක් උපාදාන කරන්නෙත් නැහැ, විඥාන උපාදාන කරන්නෙත් නැහැ. ඒ එකකට බැසගන්නෙත් නැහැ. ඒ වෙනුවට මේවා තියෙන අනිත්‍යතාවයක් තේරුම් ගන්න, මේවා තියෙන දුකක් තේරුම් ගන්න, පිළීමක් තේරුම් ගන්න, අනාත්ම ලක්ෂණයක් තේරුම් ගන්න, අසුභ ස්වභාවයක් තේරුම් ගන්න උත්සාහවන්ත වෙනවා. ඒතර පැති කීපයකින් සම්මා දිට්ඨි පැත්තට ලොකු බල ගැනීමක් තමයි සිද්ධ වෙන්නේ. ඉතින් එතකොට මිත්‍යා දෘෂ්ටියක් ඇති වෙනවා වෙනුවට හිතේ සම්මා දිට්ඨියක් අන්න පහළ වෙනවා. ඒතර මේ සම්මා දිට්ඨිය ගැනත් අපි තව ටිකක් ඉස්සරහට කතා කරමු. මම ඉවර කරේ නැහැ. කියන්නේ අද නිකන් පිවිසීමක් ගත්තේ. තව මේ සම්මා දිට්ඨිය ගැන විශේෂයෙන්ම ඔය කච්චානුගත සූත්‍රයේ එහෙම බොහොම ගැඹුරට හරි පිරිසුදුට කියලා දෙනවා. ඒක මම අනිත් සතියේ කතා කරන්න තියාගත්තා. ඒතර අපි අද ඇත්තටම පෙන්නුම් කළේ බුදුහාඳුරෝ අර කොහොමද පාර ලස්සනට පෙන්ලා තියෙන්නේ. මිත්‍යා දෘෂ්ටියක් ඇති නොවෙන්න පාරට දාන්නේ කොහොමද? මිත්‍යා දෘෂ්ටියක් ඇති වෙන්න තියෙන හැකියාව වළක්වලා ඔන්න දැන් ටික ටික සම්මා දිට්ඨියක් හිතේ වර්ධනය කරන මට්ටමක් පැහැදිලි කරලා තියෙනවා.
මේ සිතේ වර්ධනය කරන ප්‍රසංගනෙන් අපි ඇත්තම සුතමේ ඥානය ඔස්සේ ලබා ගත්තට දැන් අපි ඉතින් සිතලා මෙහෙම කරන එක ප්‍රායෝගිකද කියන එකද? මොකද ඇත්තටම සතිය වැඩිමත්
සිද්ධ වෙන්නේ. ඔව් ඔව්. ඒක තමයි මං කිව්වේ. දැන් සතිපට්ඨානයක් වඩනකොට දැන් අර මං කිව්වා වගේ සමුදේ ධම්මානුපස්සීවා, වය ධම්මානුපස්සීවා, සමුදේ වය ධම්මානුපස්සීවා කියලා ඒ රූපයක් මුල් කරගෙන, වේදනාවක් මුල් කරගෙන, හිතේම ස්වභාවයක් මුල් කරගෙන, නීවරණ මුල් කරගෙන ඔය විදිහට අපි දැන් කතා කරානේ. ඒ ඔය හැම දෙයකදීම ඒ අපේ සිහිය පිහිටවපු යම් ඒ අරමුණ, ඒකේ අනිත්‍ය ස්වභාවය අපි නිරන්තරයෙන් ඔන්න තේරුම් ගන්නවා. සතියේ පිහිටෙව්වා. ඊට පස්සේ ඒ අරමුණ හොඳට විමසලා බැලුවා. ඒ විමසා බැලීම හරහා ඔන්න දැන් ප්‍රඥාවක් වැඩෙනවා. ඒකට තේරෙන්නේම මේ අරමුණ නිරන්තරයෙන් ඇති වෙන ස්වභාවයක්. මේ අරමුණ නිරන්තරයෙන්ම නැති වෙන ස්වභාවයක්. ඇතිවි නැතිවි යන ස්වභාවයක් ඔන්න තේරෙන්නේ. ඉතින් ඒ හරහා තමයි ගැඹුරු ප්‍රඥාවක් අවදි වෙන්නේ. ඒ හරහා තමයි හිතේ උපාදාන දුරු වෙන්නේ. නැත්නම් හිත උපාදාන නොකර ඉන්න පටන් ගන්න. එතකොට තමයි අන්න සම්මාදිට්ඨියක් වැඩෙන්නේ. ඉතින් එතකොට ඒ කිසිම දෙයක් උපාදාන නොකරන තත්වයක්, කිසිම දෙයකට ලඟ නොවෙච්ච තත්වයක්, කිසිම අන්තයකට නොගිය තත්වයක් එහෙමනම් හිතේ වර්ධනය වෙන්නේ අන්න ඒ වගේ ප්‍රතිපදාවක් හරහා. ඒ නිසා අපි ප්‍රායෝගිකව ඒ කරන කටයුත්තේදී මේ බලාපොරොත්තු වෙන දේ සිද්ධ වෙනවා.
එතකොට ස්වාමීනා දැන් අර ධර්මදේශනාවේදී දැන් අර එක තැනකදී බුදුන් වහන්සේ ස්වාමීන් වහන්සේලාගෙන් අහනවානේ මේ රූපය අනිච්චද කියලා නේද ඇහුවේ.
ඔව්.
එතකොට ස්වාමීනා ඒකට උත්තර දෙන්න නම් එතකොට ඒ ස්වාමීන් වහන්සේලා ඒ උත්තර දුන්න මේ ප්‍රශ්නේ අසාධාරණයි. ඒ ස්වාමීන් වහන්සේලා ඇත්තටම අනිච්ච දැකලාද උත්තර දුන්නේ නැත්නම් ඒක සිතෙන් සිතලා උත්තර දුන්නේ.
හරි. ඒක හරි. ඒකත් ඒකත් ඇත්තටම දැන් මෙතන මේ සූත්‍රයේදී ඒ ඔය නගෝ ප්‍රශ්න ඔය ආකාරයෙන් වරණගලා නැහැ. හැබැයි ඇතම් සූත්‍ර තියෙනවා බුදුරජාන් වහන්සේව ප්‍රශ්න කරනවා මහණෙනි ඔබලා මේ මං කියන දේ අහලාද ඔය අනිත්‍යයි කියලා කියන්නේ. එහෙම නැත්නම් ඔබලම ඕක අත්දකලාද මේ අනිත්‍යයි කියලා කියන්නේ. මෙන්න මේ ප්‍රශ්නේ අහනවා. එතකොට මේ දැන් මේ බඳු ජීව මහත්තයා අහන එකනේ මේ අහන්නේ. බුදුහාඳුරෝම කියනවා මේ ඕගොල්ලෝ මේ අනිත්‍යයි කියලා කියන්නේ. මේක නැත්තම් මක්කරි මේ මං දීපු උත්තරේම දෙන්නේ මේ මට තියෙන ගරුත්වයකටද? මගේ බණ අහලද? එහෙම නැත්තම් ඕගොල්ලෝම මේක දැකලාද? තමාගේ වශයෙන් දැකලාද මේ උත්තරේ දෙන්නේ? ඉතින් එතකොට අන්න එතන ඉන්න භික්ෂුන් වහන්සේලා කියනවා ස්වාමීනි මේ අපි අපේම වශයෙන් දැකලා අපේම ප්‍රත්‍යක්ෂ ඥානයකිනුයි අපි මේ උත්තරේ දෙන්නේ කියලා. එතකොට එහෙනම් මේක හුදෙක් සුත්තමේ ඥානයකින් ශ්‍රද්ධාවකින් ඇදහිීමකින්ම නෙමෙයි මේ කළා තියෙන්නේ. තොර අනිත්‍ය ස්වභාවය අනිත්‍යයි කියලා තේරුම් අරගෙන තියෙන බුදුහාඳුරු කීපු නිසාම නෙමෙයි. ඒ අයම තමන්ගේ පරිශ්‍රණයක් කළා ආර්ය පරිශ්‍රණයක නියලිලා භවනාමය ඥානයක් හදාගෙන තමයි මේ උත්තරේ දෙන්න ඕනේ.
හරි පැහැදිලි සම්මාන. ඊළඟ සම්මාන දැන් මගේ පත් කරගෙන යන භාවනාව සම්බන්ධව එතකොට මම අර දැන් අනිශ්චිත ස්වභාවය වෙන තවදුරටත් සිහිසිලිමත් බැලුවා.
ඔව්.
එතකොට තේරෙන දේ තමයි ඇත්තටම දැන් අපි ඒ වෙලදී මට නිකන් හිතෙනවා දැන් අපි සතිය නැතුව නෙමෙයි සතිය තියෙනවා. නමුත් අපි මෙතෙක් කල් පුරුදු කරේ යම් කිසි දෙයක් මුල ඉඳලම පුරුදු කරේ යම් කිසි දෙයක සතිය පිහිටුවාගෙනනේ.
ඔව්.
ඒකේ ඒ ඉන්න පුළුවන්ද ඒකෙන් පිට පණිනවා නම් ඒ කියන්නේ අපේ තුල තව කෙලෙස් තියෙනවා කියන මට්ටමේනේ.
හරි.
දැන් මේ මට්ටමේදී සිතට ඔහි සම්පූර්ණ විවේකය දීලා සිත ඉදින් ඔහි ඉන්නවා.
හරි.
ඉතින් එතකොට නිකන් අපිට කියන්නේ සතිය අඩු බවක් තියෙනවා.
හරි.
අනාගතව අතීත කිසිම දෙයකට යන්නේ නැහැ. මේ මොහොතේ සිත ඔය එක එක දේවල් වලට පැන පැන ඉන්න
ස්වභාවය
හරි
නේද මං අද කරපු දේශනාවෙම මහත්යෙන් ප්‍රශ්නයක් ඇහුවොත් දැන් මේ බුදුහාඳුරෝ කියන විදිහට මේ ස්කන්ධවලට උපාදාන කර ගැනීම හරහානේ මිත්‍යා දෘෂ්ටි පහළ වෙන්නේ.
ඔව්.
දැන් අපි විපස්සනා වඩන්න පටන් ගත්ත කාලෙදී එක්තරා අන්දමකින් මේ බලෙන්ම මේ අපි තෝරගත්ත යම්කිසි සෑහෙන නික්ලේශී අරමුණු වල උපාදාන කරවීමක්නේ අපි කළලා තියෙන්නේ.
ඔව් අපි බල කරලා ඉතින්
තියාගෙන හිටියෙ. අනහරි බල කළා ඒ අරමුණ විමසීම පිණිස අපි එයාගෙන් වැඩක් ගත්තා.
ඔව්.
හරිද? ඊට පස්සේ එතන තියෙනවා යම්කිසි අපි වීරයයකින් කරපු එක්තරාන්දක ව්‍යායාමයක් එතන තියෙනවා. සංස්කරණයක් එතන තියෙනවා. එහෙමත් නැත්නම් අපි වීරය මූලික කරගෙන පවත්වපු සතියක් එතන තියෙනවා. හැබැයි මේක කරගෙන යනකොට මොකද වෙන්නේ? දැන් හිත තේරුම් ගන්නවා මෙතන මේ තියෙන අනිත්‍ය ලක්ෂණයක්. මෙතන තියෙන දුක් ලක්ෂණයක්. මෙතන තියෙන පෙළන ලක්ෂණයක්. මෙතන තියෙන අනාත්ම ලක්ෂණයක් වonna දැන් හිත තේරුම් ගන්නවා. හිත තේරුම් ගත්තාම මොකද වෙන්නේ? හිත දැන් මේක ටික ටික අතහරිනවා. ඉතින් එතකොට මං දැන් මහත්තයා මට උත්තර දෙන්න. එතකොට මේක මේ අල්ලගෙන හිටිය මට්ටමද වඩා සම්මාදිට්ඨියකට කිට්ටු මේ අතහැරිච්ච මට්ටමද වඩා සම්මාදිට්ඨියකට කිට්ටු
අතරිච්ච මට්ටම
තමයි සුදුසු. හරි.
සුදුසුම පවත්වා ගන්න නම්
දැන් අපිට ඕඩයි ඉන්න. දැන් එතකොට දැන් මහත්යා පිළිගන්නවා අතරිච්ච මට්ටම තමයි සම්මාදිට්ඨිද කිට්ටු. හිතන්න. දැන් ඔය ප්‍රතිපදාව දැන් කෙනෙක් තව තව දියුණු කරගෙන යනවා. එතකොට අර අපි උවමනාවෙන් මම නිකන් වචනයක් පාවිච්චි කරන අමෝරාවෙන් පවත්වපු සතියද වඩා සම්මාදිට්ඨියට කිට්ටු. දැන් මේ සාමාන්‍යයෙන් නිරායාසයෙන් තියෙන සතියද සම්මාදිට්ඨියට කිට්ටු.
නිරායාසයෙන් තියෙන එක කිට්ටු. දැන් අර වගේ බලෙන් කරන්න ගියොතින් ඒක මහා දුකක් විදියට
අන්න හරි. තේරෙනවා.
බලෙන් මතුවෙන කතියක්
තියෙනවා. අන්න ඒක තමයි කියන්නේ. එහෙමනම් අපේ ටික ටික ඉස්සරහට යන්න මේ අපි මේ අමෝරාවෙන් පවත්වපු සතිය නිරායාස සතියක් බවට පත් වෙන්න අත්‍යවශ්‍යයි. ඊට පස්සේ නිකන් හුදෙක් නිකන් පවතින සතියක්. නිකන් ඒක සතිය කියලාට වඩා නිකන් හුදෙක් දැනුවත් බවක්. බවට ඒක ක්‍රමානුකූලව වර්ධනය වෙන්න අවශ්‍යයි. ඒකයි මේ බුදුහාමුදුරුවෝ කියන්නේ අර අපි කතා කළේ බොජ්ජංග ධර්ම ගැන කතා කරද්දී ඒ බොජ්ජංග ධර්ම දියුණු කරන මට්ටම් දෙකක් ගැන බුදුහාමුදුරුවෝ කතා කරනවා. මුලදී අර විදිහට ඒ අරමුණට හිත නංවමින් ඒවත් දැන විමසා බලමින් ඒ පවත්වන එක මට්ටමක් තියෙනවා. ඊට පස්සේ පෙන්වන්නේ මොකද්ද? සති සම්බොජ්ජංගම් භාවේති විවේක නිසිතං විරාග නිසිතං නිරෝධ නිසිතං ඔස්සග්ග පරිණාමී. දැන් මේ සතිය දිනු කරන්නේ අර විදිහ මට්ටමකින් නෙමෙයි. දැන් යන්නේ නිකන් බොහොම සාමකාමී ගතියකින්, සැහැල්ලු ගතියකින්, අතහැරිච්ච මනසකින්, නිරෝධයක් ඇසුරු කරමින්, කිසිවක් උපාදාන කරගන්නේ නැතිව, කිසිවක් තුල බැසගන්නේ නැතිව, කිසිම අරමුණක් මත පිහිටන්නේ නැතිව තමයි එහෙමනම් මේ මට්ටම දුවන්නේ. ඉතින් මේ මට්ටමේදී ඒ තියෙන සරලත්වය නිසාම අපි ආයෙත් ගිහිලා අන්න අරක අල්ලන්න යනවා. ආයෙත් ගිහිලා ආයි වරකන්නේ අනිත්‍ය ස්වභාවය බලන්න ඕනද කියලා හිතනවා, උදේවය බලන්න ඕනද කියලා හිතනවා, පටිච්චසමුප්පාදය බලන්න ඕනද කියලා හිතනවා, රටේ දේවල් හිතනවා. මොකද දැන් මෙතෙක් අර ආපු ගමන අපිට සමානලට ඔන්න අමතක වෙනවා. මේ මෙතෙක් අපි වඩපු මාර්ගය හරහා තමයි දැන් මේ මෙච්චර දුරට හිත සාමකාමී වෙලා තියෙන්නේ. හිතේ අර નિરાයාස සතියක් ගොඩනැගිලා තියෙන්නේ. හිතට බොහොම මතු පිටත් කිසිවක් උපාදාන නොකර කිසිවක් අල්ලන්නේ නැතිව ඉන්න පුළුවන් ශක්තිය ගොඩනැගිලා තියෙන්නේ අපි මේ වඩපු ප්‍රතිපදාවක් හරහා. එහෙමනම් අපි ඒකේ ආපස්සට යන්න අවශ්‍ය නැහැ. යන්න තියෙන්නේ මේ පැත්තටම තමයි. මේ පැත්තට එන්න එන්න සරල බවක් නයි තියෙන්නේ හැබැයි.
ඔව් එතකොට ඔය ස්වභාවය දිගටම පවත්වන වදන් ඉතින් එතකොට පස්සාවල් කරන එක අපි දවස පුරාවට යම් කිසි කාලසටහනක කරන තෝරාගත් වැඩ කොටසක් කළ යුතුයි වගේ දෙයක්
තියෙනවා. දැන් ඒ කියන්නේ අපි එතෙන්දෙත් ඇත්තටම පොඩ පොඩකින් අපි උත්සාහන්ත වෙන්න ඕනේ කොහොමද මේ රස්සාවට යද්දි රස්සාව කරද්දි හිතේ ආතතියක් ගොඩනැගෙන්නේ නැතිව මේ කටයුත්ත මට කරන්න බැරිද? අනිත්‍යයත් එක්ක කතා කරද්දි අනිත්‍යයත් එක්ක ගනුදෙනු කරද්දි මගේ හිතේ ගොඩනැගෙන විවිධාකාර සංඥා විවිධාකාර ආකල්ප ඒවා නිතරම ඇත්තයි කියලා අරගෙන ඒකත් එක්ක ගැටි ගැටි ඒ අය ගැන ඇති කරගන්න විවිධ ආකල්පයන් නිසා හිතේ යම්කිසි නොරුස්නා ගති පහල කර ගනිමින් මේක කරන්න නැතුව මට බැරිද ඊට වඩා ටිකක් හොඳට මේක කරන්න නැත්නම් හොඳට කියලා කියන්නේ මේ බඳු අකුසල පැත්තක් වර්ධනය නොවෙනඳමින් මේක කරන්න බැරිද කියලා. එහෙමනම් අපි ප්‍රායෝගිකව අර දහම මේ තැන්වලට යොදන්න උත්සාහන්ත විය යුතුයි. ඒ නිසා ඇත්තටම මේ දහම ප්‍රගුණ කරද්දී ඒ වගේ පොඩ්ඩක් කරදරකාරී නැත්නම් කලබලකාරී ඒ වගේ හිත ගැටෙන තැන් වල පොඩ්ඩක් හිත යොද යොදා තමයි මේක හදන්න වෙන්නේ. කොහෙද මෙයා තාම ගැටෙන්නේ? කොහෙද මෙයා තාම ඇලෙන්නේ? කොහෙද තාමත් විවිධාකාර අපි හිතින් හදාගත්ත ලෝකවල අතරමං වෙන්නේ? නැත්නම් යම් යම් පුජ්‍යලියෝ එක්ක ඉඳද්දි කොයි තැන්වලද මගේ හිතේ තාමත් නුරුස්නාගති පහළ වෙන්නේ? ඉතින් මේවා ඉතින් අපි ප්‍රායෝගිකවම හඳුනගන්න ඕනේනේ. ඉතින් ඒ නිසා මේ අපි කොහොමත් ඉස්සරහට යනකොට ඔය වගේ හැලහැප්පීම් හරහාම තමයි මේක තව තව මේ සියුම් වෙලා ඉන්නේ.
පොඩි ප්‍රශ්න දෙකක් තියෙනවා ස්වාමීන් වහන්සේ. ඒක ඉස්සෙල්ලා ඔබවහන්සේ අවසර දෙනවා නම් දැන් ඔය මේ කට්ටිය කතා කරපු මේ භූමි ප්‍රශ්නෙට පොඩි උත්තරයක් දෙන්න පුළුවන්. මමත් හොයාගත්ත එක කමන්නේද ස්වාමීන් වහන්සේ?
මේ ඉන්සෙක් කියලා එකක් නෙවෙයි නේද?
අනේ නෑ ස්වාමීන් වහන්සේ, ඒක
නෙවෙයි.
මම හිත කරන්නේ ඇත්තටම මේ කියුකම්බ පොතු දාන්න පුළුවන් කූඹි යන්නේ අර පාරක වගේනේ. කූඹි යන පාරට කිව්කංග පොතු දාන්න පුළුවන්. ඔහු මැරෙන්නේ නැහැ ඒකට. එහෙම නැත්නම් මේ කිව්කංග වතුරට දාන ඒ වතුර ස්ප්‍රේ බොටල් එකක දාලා ස්ප්‍රේ කරන්න පුළුවන් යන පාරට. අනිත් එක තමයි ඉතින් බේබි පවුඩර් දාන්න පුළුවන්. හැබැයි ඒක පරිස්සම් වෙන්න ඕනේ. ඉතින් Taman ඉස්සලා වැටෙන්න පුළුවන්. වැටෙන්නේ නැත්නම් කියන්නේ අයිනකට දැම්මොත් මිසක් අර Tamanට බෑග්ල Taman වැටෙන්නේ නැති දැනකට දැම්මොත් එහෙම ප්‍රශ්නයක් නැති වෙයි. නැත්නම් මං හිතනවා ඒකෙන් මැරෙන්නේ නැහැ කියලා. මන් දන්නේ ඒක අර කූඹි සූටි සත්තු නිසා ඒකේ තියෙන බෝරික් පවුඩර් අරන් ගිහිල්ලා ඒගොල්ලන්ගේ මේ කූඹි බුල්ලට ගියාම එහෙම එකක් වෙනවද කියලා ඒක පේන්නේ නැහැ කොහොමද ඒක වෙන්නේ කියලා. හැබැයි එන එක වළකිනවා මැරෙනවා කියලා පේන්නේ නැහැ. හැබැයි ඒ කියුකම්බේ කියන මැරෙන විදියක් නැහැ කියලා හිතනවා.
හොඳයි.
ප්‍රශ්න සම්බන්ධවන්සේ ඇත්තටම මට දැන් මේක අත්දැකීමකින් මට තේරෙන්නේ දැන් අපි භාවනාව පටන් ගන්න ඉස්සෙල් ස්වාමීන් වහන්සේ ටිකක් දැන් ওই අමුතක වෙන ගැටි වැඩි මට ටිකක් අමුතක වෙන ගැටි ටිකක් වැඩි තිබ්බා. ඊට පස්සේ භාවනාව වැඩිගෙන එනකොට ඒක ගොඩක් කියන්නේ අමුතක වෙන එක අඩු වුණා කියන්නේ ඉම්ප්‍රූව් වුණා. ඊට පස්සේ දැන් මට තේරෙනවා ආයෙත් අර බැක් ටු ස්කුවෙයා වගේ ආයි දැන් අමතක වෙන එක ආයි මතු වෙලා තියෙනවා වගේ එක. ඉතින් මට දැන් තේරෙන විදිහට මට හිතෙනවා උපාදාන අඩු වෙනකොට ඒක නිකන් අර මෙමරි එක දැන එක අඩු වෙනවා වගේ එකක් තියෙනවා. එතකොට අමතක වෙන එක ටිකක් ආයි මතු වෙන ගැතියක් තියෙනවා. ඒක මම අවහසෙන් අහන්නේ එහෙමද ඒක තේරුම් ගන්න ඇයි එහෙම වෙන්නේ
කියලා. ඔව් මමත් හිතන්නේ ඒ විදිහම තමයි. ඒ කියන්නේ දැන් ඇත්තටම අපිට භාවනාවක් වඩන්න කලින් අපේ හිතේ අමතක වීම තිබුණේ අසතිමත් බව නිසා. අපි දේවල් වලට අවධානය යොමු කරන්නේ නැහැ. අපි නිකන් ඔහේ මතු පිට ඉන්නවා. වැඩක් කරද්දිත් ඒ වැඩේට නෙමෙයි අවධානය යොමු කරන්නේ වෙන වෙන දේවල් වල. එතකොට ඉතින් අර අවශ්‍ය දේ මතක හිටියේ නැහැ. හැබැයි දැන් භාවනාව දියුණු කරද්දී ඒක මගහැරිලා අපි අපිට උමනා දේට අවධානය යොමු කරනවා. එතකොට ඒ උමනා දේ හිතට මතකයට යනවා. දැන් හැබැයි භාවනාව තව තව වැඩෙන්න දැන් හිත දේවල් එච්චර අල්ලන්නේ නැහැ. අපි අද අර කතා කළා වගේ ඒ තරම් උපාදාන කරන්නේ නැහැ. දැන් හිත ටිකක් විවේකයෙන් ඉන්න බහුල බවක් තියෙනවා. ඉතින් එතකොට හිත ලව්වා මතක තබා ගන්න නම් පොඩ්ඩක් එයාට කියලා දෙන්න වෙනවා නැත්නම් කියලා දෙන්නවා කියනකට වඩා මේ එයාගෙන් ඒ වැඩේ ගන්න වෙනවා. ඉතින් අද අපි පොතක් බලමු. අපි දන්නවනම් මේ පොත මම අනිවාර්යෙන් හොඳට හැදෑරිය යුතුයි. මේකේ අහවල් කාරණා මම මතක තබා ගත යුතුයි කියලා ඒක එයාට කියුවොත් එයා බලાવි. ඒක තේරුම් ගනීවි. ඒක මතක තියාවි. නමුත් අපි ඒකත් නිකන් ඔහේ ලාවට නම් යන්නේ යා ඔළුවට දාගන්නේ නැහැ. මතක හිටින්නේ නැහැ. මොකද හිතේ දැන් අර බරපතලන්දමින් උපාදානයක් නොවන නිසා අර කිව්වා වගේ හිතේ ගබඩා වෙන එක අඩු වෙලා තියෙනවා. මතකය දැන් එයාට වැටෙන්නේ නිකන් බරක් වගේ. ඒ නිසා මේ වෙනුවට හිතේ විවේකයට, හිතේ නිදහස් බවට, සංඥාවල අඩු බවට දැන් හිතේ කැමැත්තක් ඇති වෙලා තියෙනවා. ඒක වැරද්දක් නෑ හැබැයි.
ඔව්. අනිත් එක ස්වාමීන් වහන්සේ දැන් ඔය මම දැන් වහන්සේ නේද ඔය මම හිතනවා තේරුම් අරගෙන කියන විදිහට මම සංස්කාර ධර්මයක් කියලා මම හිතනවා. ඉතින් ඔකේ යන මට එක ප්‍රශ්නයක් ආවා නිකන් විචාර්ක ධර්ම විචාර්කත් වගේ ඇවිල්ලා ඒක නිකන් නවතින්නේ නැහැ එනවා. ඉතින් ලොකු ස්වාමීන් වහන්සේ කිව්වා දැන් භාවනාවට බාධා වෙනවා ඕකෙම හිතියොත් කියලා. ඒකට මට තේරුණේ දැන් මම උත්සාහ කරා දෙක නවතින්නේ නැහැ. මට ඉතින් වැටුණා මේ අනාත්මය නිසානේ ඒක එනවා. ඒක මට කන්ට්‍රෝල් කරගන්න බැහැ, නවත්ත ගන්න බැහැ. ඊට පස්සේ ඔබ වහන්සේ අර කටුකුරු ස්වාමීන් වහන්සේගේ දේශනා අහන්න කිව්වම මම ඒකටම යොමු වෙලා හිටියා. ඊට පස්සේ ඒ වෙනකොට මම අර ඒ විතර්කවලටම වෙහෙසට පත් වෙලා හිටියේ. හැබැයි මට අර ගොඩක් උත්තරත් හම්බුණා අර දේශනා ටික අහනකොට. ඒ වෙනකොට අර විහිසට පත් වෙලා හිටියේ එකෙන් මට තේරුණා මම අර විරාගයක තාව වගේ. ඊට පස්සේ ඒක නැතු මට තේරුණේ විදිහට එතකොට ඒක සංස්කාර වෙන එක නතර වෙලා ගියා. ඒ සංස්කාරය නැකුණා වගේ එකක් මට තේරුණා. මට නිකන් අහගන්න ඕන විශ්වාසවන්ත මට දැන්ට වැටහෙන විදිහට එහෙම දැන් විතර්ක වුණා සංස්කාර වුණා ඇවිල්ලා අපිට බාධා කරොත් ඒක නිකන් අර ප්‍රපංච වෙලා වෙහෙසට පස් වෙලා අන්තිමට අපි විරාගයට ගිහිල්ලා ඒ සංස්කාර ගෙවිලා යන එකක් වගේ එකක් මට තේරුණා.
එහෙම තේරුම් ගන්න එක හරියට කියන එක තමයි. එක එක මට්ටම් කියලා කියන්න පුළුවන්. ඉතින් ඒ කියන්නේ අපිම ඉතින් කට්ට කාලා මේක හරහා ගිහිල්ලා මෙයාටම ඔහේ තරන්දි ඉන්න දීලා අපිම වෙහෙසටපත් වෙලා අපිම ඒකේ තියෙන ආදීනම තේරුම් අරගෙන ඊට පස්සේ අත්හැරලා දාලා. ඉතින් එහෙම තේරුම් අරගෙන අත්හැරලා දැම්මට පස්සේ ආයෙත් යන්නේ නැහැ නේද ඉතින් ඕකෙන් වෙහෙසෙන්න?
නෑ.
ඔව්. දන් දන්නවා. ඉතින් මෙච්චරක් මෙහෙම ගියා, මේ හරහා පුදුම වෙහෙසකටපත් වුණා, මෙච්චර පීඩාවකටපත් වුණා කියලා තමන්ට අත්දැකීම් තියෙන හින්දා දැන් එච්චර දුර යන්නේ නැහැ. දැන් ඊට පස්සේ ධර්ම විතර්කයක් වුණත් අච්චර දුර ගෙනියන්නේ නැතිව පොඩ්ඩක් ඉතින් ළඟ වොන්නම් විමසලා බැලීමක් කරා. ඊට පස්සේ තමන්ගේ පාලනේ යටතේ මේක ගෙනහිල්ලා ඔඩු දුවන මට්ටමකට තමන් ඒකේ මේ තනිකර වහලෙක් වෙන මට්ටමට එන්නේ නැහැ. ඒ වෙනුවට මගින්ම නවත්තලා දානවා. ඔච්චර දුර ගියොත් නම් මේ හරි අමාරියම හරි හිතට වෙහෙසයි කියලා ඒ වෙනුවට හිත නතර කරගන්නවා. ඉතින් ඒක තමයි බුදුහාමුදුරුවෝ පෙන්නුවේ. ඕකේ තියෙනවා මේ ද්වේදහ විතක්ක සූත්‍රයේ එහෙම විතක්ක වසීතා කියලා. එතෙන්ද බුදුරජාණන් වහන්සේ පෙන්නන්නේ, يعني අවශ්‍ය නම් හිතන්න පුළුවන්, අනවශ්‍ය නම් නතර කරන්න පුළුවන්. එතකොට මේ විතර්ක කිරීමේ එක්තරා අන්දමක වසීතාවයක්. සම්පූර්ණයෙන්ම මේ විතර්ක නොකර හිත සදාකාලිකව එකම සිතුවිල්ලක් පහළ නොකරගෙන ඉන්නවා කියන එකක් නෙමෙයි. අවශ්‍ය නම් මේ හිතේ ඒ තියෙන කුසලතාවයක් වශයෙන් මේ ඒකේ ප්‍රයෝජනය ගන්න පුළුවන්. මේක වැරද්දක් නෑ. හැබැයි තමන්ට උවමනා වෙච්ච ගමන් නතර කරන්න පුළුවන් වෙන්න ඕනේ. උවමනා වෙච්ච ගමන් ආ දැන් වැඩේ ඉවරයි, දැන් කතා කරන්න බෑ, දැන් ඔයා නිශ්ශබ්ද වෙන්න. දැන් එහෙමනම් හිත නිශ්ශබ්දයි. ඉතින් ඔන්න ඒ වගේ මට්ටමකට අපිට අපේ හිත හදාගන්න පුළුවන් නම් අන්න ඒ බඳු මට්ටමක් තමයි බුදුරජාණන් වහන්සේ අගය කරලා තියෙන්නේ.
උත්සාහ
කරාට දැන් ඒ දවස්වල උත්සාහ කරාට විකල්පේ නවතින්න නැති එකක් තිබ්බා. එතකොට මට එතන වැටහුනේ ඒක වෙන්නේ අනාත්මයෙන් නිසා කියලා. එහෙම කමක් නැහැ. එහෙම හිතන්න පුළුවන්. හැබැයි ඒත් ඉතින් මේ ඒ විතර්කේ බල සම්පන්න ගතිය තමයි එතන තියෙන්නේ. විතර්කේ බල සම්පන්න නිසා අපි
යට කරගන්න බැරි වුණා
මම. ඔව් ඒක තමයි. ඒ විතර්කේ විසින් අපිව යට කළා. ඉතින් අපි ඒකට යම්සි වටිනකමක් දීලා තියෙනවා. අපි නිකන් යට ගිහිල්ලා තියෙනවා. මට කරන්න දෙයක් නැහැ, මෙයා අනාත්මයි කියලා නිකන් මම එතෙන්දී නිකන් පහලට දාගෙන තියෙනවා මාව. ඉතින් එයා ආවිල්ලා මාව යට කරගන්නවා. ඉතින් ඒ වෙනුවට අපි අපේ සතිය දියුණු කරගත්තාම හිතේ තියෙන ඒ විතර්ක නොකිරීමේ ශක්තිය, ඒක ඒ සංසිඳීමේ මට්ටම, ප්‍රපංච සංසිඳීමේ මට්ටම දියුණු කරගත්තාම එතකොට අපේ ඒ යම්සි පාලිත මට්ටමක් යටදී තමයි ඒ විතර්ක පහළ වෙන්නේ. දන්නවා මේ විතර්කයක් පහළ වෙන්නේ කියලා. දන්නවා මෙයා දැන් දිගට යන්න හදනවා කියලා. එතකොට අපේ පාලිත මට්ටමේ. එතකොට අපි ඉන්නේ උඩ කියලා කියන්නේ මේ මාන්න එක කියන එක නෙමෙයි. අපි ඉන්නේ හදාගත්ත සතිමත් මේ පදනමක් මත. එතකොට ඒ පදනම දෙදරවන්න අර විතර්ක වලට දැන් හැකියාවක් නැහැ. එතකොට මේ පාලිත මට්ටමේ තමයි මේ විතර්ක ක්‍රියාත්මක වෙන්නේ. එතකොට ඒක ශ්‍රේ වෙලා ගියාට පස්සේ ආයෙත් ඔන්න අපේ හිත නිශ්ශබ්දයි. ආයෙත් ඔන්න හිත නතර වෙලා.
එතකොට
සම්මත උත්තරදී අනාත්මය කියන එක මම තේරුම් ගන්න තියෙනවා වැරදිද කියන්නේ මේ වෝන්ස් කිව්වා වගේ විතක්කේ බලවත් බව නම් තිබ්බ තමයි. එතකොට දැන් මට දැනුනේ එහෙම වෙන්නේ මේ විතක්ක පහළ වෙන්නේ අනාත්මයෙන්. නෑ, එතකොට මෙහෙමයි. දැන් ඕක හරියට ලස්සනට මදුපින්ඩික සූත්‍රයේදී එහෙම විස්තර වෙනවා. ඒ කියන්නේ අනාත්ම මට්ටම එන්නේ මුල් අධියරේ. හේතුඵල ධමයක් වශයෙන් ඒක ක්‍රියාත්මක වෙනවා. හිතන්න ඇහැට රූපයක් පෙනුනහම ඇසේ චක්කු විඤ්ඤාණය පහළ වෙනවා කියන එක, ඒ දැනීම පහළ වෙනවා කියන එක අපිටත් සිද්ධ වෙනවා, බුදුහාමුදුරන්ට සිද්ධ වෙනවා. ඊට පස්සේ ඒ මට්ටම හරහා ස්පර්ශය ගොඩනගෙනවා කියන එක ඒක කාටත් සිද්ධ වෙනවා. හැබැයි ඊට පස්සේ ඔන්න පස්සපච්චය වේදනාවක් පහළ වෙනවා කියන එක අපිටත් සිද්ධ වෙනවා, බුදුහාමුදුරන්ට සිද්ධ වෙනවා. ඉන් එහා මට්ටම යං වේදේති තං සංජානාති. දැන් ඔන්න අපි වැඩේට පටන් ගත්තා. වැඩේට අත තිබ්බා. දැන් ඔන්න මෙතන තියෙන්නේ දැන් ඔන්න කෙනෙක් පුජ්‍යලේක් මේ යම්කිසි මේ හඳුන පහළ වෙච්ච වේදනාව එයා දැන් හඳුන ගන්නවා. ඒ හඳුනාගත්තට පස්සේ ඒ මත තමයි විතර්කය කරන්නේ. එතකොට දැන් මෙතන යම්කිසි සහභාගීත්වයක් සිද්ධ වෙනවා. මේක දැන් අපි කරන මට්ටමකටපත් වෙනවා. මේකට අපි වටිනකමක් දුන්නා වැඩි නම් මෙතන අපි දැන් අත දැම්ම වැඩි නම් මෙතන අපි වැඩියෙන් සංස්කරණ කළොත් මේක ප්‍රපංචයක් දක්වා වර්ධනය වෙනවා. ඉතින් එතකොට අනාත්ම මට්ටමක් තියෙන්නේ අර මුල් අධියර කීපේ තමයි අනාත්ම මට්ටමක් තියෙන්නේ. ඊට පස්සේ කොටසදී ඇත්තරම අපේ මේ අපේ සහභාගීත්වය යටදී තමයි ඊට පස්සේ කොටස සිද්ධ වෙන්නේ. ආ
ඒක තමයි. ඒ
අනුව වටිනාකම දීපු නිසා තමයි
ඒක
උනේ. උනේ. අනහරි. ඔව්. මොකම තියෙනවා. හොඳයි. 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 දරුවන් සන්නයි.
ඊළඟ පැනය අරුණ මානපුර මහතාට කිරිපත් කරන්න පුළුවන්.
තෙරුවන් සරණයි ගෞරවනීය ස්වාමීන් වහන්ස. දැන් අද ගොඩක් සාකච්ඡා වෙච්ච කාරණයක් තමයි සම්මාදිට්ඨිය සමගම ඇතිවෙච්ච ප්‍රශ්නවල නැගිච්ච දෙයක් තමයි සතුන් නොමැරීම කියන එක. ඉතින් එක දවසකට ඉස්සෙල්ලා ගිය සතිය හරි ඉස්සෙල්ලා හරි සතියේ මම කියපු දෙයක් තමයි මම මදුරුවන් බැරිම අවුරුදු 10ක් විතර බලකගෙන හිටියා. ඒකේ පරිණාමයේ මෙතන සඳහන් කළොත් මේ සිදුවීම් පෙළේ මට හිතෙනවා මේ අද ඇතිවෙච්ච දේවල් වලට ගොඩක් සම්බන්ධ කරන්න පුළුවන් කියලා. දැන් ඒක මුලදී පටන් ගත්තේ සතුන් නොමැරීම කියන සීල ප්‍රතිපදාව අනුව. නමුත් එක කාලයක් යනකොට පේන්න පටන් ගත්තා අර මදුරුවේ කියන රූපය, ඒක කියන්නේ රූප කලාපේ හරි මොකක් හරි සත්‍යයක් ඇඟට වහන කොටම හිතේ ඇති වෙන ද්වේෂය, හිතේ ඇති වෙන බය, ඒ අනුව ක්‍රියාකාරීත්වය මගේ හිත වැඩි වැඩ කරන හැටි ඒවා ටික ටික ඊළඟට පේන්න පටන් ගත්තා. ඊට ඉදිරියට ගියාට පස්සේ පෙනෙන්න පටන් ගත්ත තව කාලයක් තිස්සේ යනකොට සතිය දියුණු වෙනකොට සතා වහනකොටම සතෙක් එනකොටම තේරෙනවා හැබැයි මමත්වය අඩු වෙමින් ඒක තේරුම් ගන්න. ඒ කියන්නේ ගැටීම කියන එක එන්නෙන් අඩු වෙනවා, බය කියන එකත් එන්නෙන් අඩු වෙනවා. නමුත් මම කිව්ව දෙස්තරේ මම කොලම් පිබිනවා. ඒ මොකද මෙතන සත්‍යයේ ඉන්නවා නම් ඒ සත්‍යය ආරක්ෂා කර ගන්න දෙයක් හැදින් නැති වෙන්න. ඒ වගේම තේරෙන මේ දොරවල් ගොඩාක් විවර වෙනවා විපස්සනාව පැත්තට. අපේ සංඥාවල් කියනවා දැන් ඩෙන්ගු කියනවා අරවා මේවා කියනවා. ඒ වගේ අපි තේරෙන්න ඕනේ ඒක ඇත්ත. නමුත් ඒ අනුව චිත්ත ක්‍රියා කරන හැටි ඉන්නෙන්න තේරෙන්න පටන් ගන්නවා. ඉතින් ඒ තේරුම එක අර අද දවසේම ඩිස්කෂන් එකේ තවත් කතා වෙච්ච දෙයක් තමයි ආස්පස්ස කැටිරී තියෙන අනායාසයෙන් කියන සත්‍ය. උදාහරණයකට කිව්වොත් ඒ සත්‍ය බරක් නැහැ. ඒ කියන්නේ දැන් යම්කිසි සාමාන්‍ය ජීවිතේ තේරුම් ගන්න පුළුවන් උදාහරණයකින් කිව්වොත් හරියට මම ඉන්නේ එක බර කරලා කියන්නම්. ඉස්සෙල්ලාම අපි කෝට්ටේකට අපි පුරුදු වෙලා තියෙන්නේ සීනි හැන්දක් දාලා කොන්න නම් සීනි හැන්දි එකහමාරක් දාලා කවුරු හරි දෙනකොට කෝප්පේ නහයට කිට්ටු කරනකොටම තේරෙනවා මේකේ සීනි ගතිය වැඩි කියලා. ඒ තරමට ඒක දියුණු වෙනවා. තව ටිකක් දියුණු වුණොත් මේ කියන්නේ බාහ්‍ය සත්‍යෙයි. අපි දැනකට ඇතුල් වෙනකොට එතන තියෙන අපි ගන්න හුස්ම වල පිරිසිදු බව අපිරිසිදු බව තේරෙන්න පටන් ගන්නවා. එතකොට තවත් තේරිච්ච දෙයක් තමයි දැන් මේ මම බලන කෙනෙක්, ඒ කියන්නේ සක්කාය දිට්ඨියේ ඝන බහල බව වැඩි වෙන්න වැඩි වෙන්න අඩු වෙන්න අඩු වෙන්න තමයි අර හැකියාව වැඩි වෙන්නේ. එතකොට දැන් මම බලනවා කියලා නෙවෙයි, මම පරිස්සම් වෙන්න කරනවා කියලා නෙවෙයි, ඒක හාස්පස විසිරලා කියන අනායාස බවක් කියනවා. ඒ අනායාස බව තුළ මේ සිද්ධ වෙන සංසිද්ධි එන්න වේගින් තේරෙන පටන් ගන්නවා. ඉතින් එතකොට අපි පටන් ගන්න සීලෙන්, නමුත් සීලෙන් අපි නතර වෙන්න අවශ්‍ය නැහැ, මේක දිගටම අද කියපු විදිහට වර්ධනය වෙනවා. ඒකවත් සරණයි.
හොඳයි හොඳයි. මේ කාරණා ඇත්ත. ඒ කියන්නේ මනතුම මහත්තය කියනා වගේ ඒ ටික ටික තමයි ඉතින් එතකොට අර අපි තුල හිරියෝතප් වර්ධනය වීම හරහා අපේ තුල ඒ සතුන් කෙරෙහි දක්වන ආකල්පය තව ටිකක් වර්ධනය වෙලා ඒ අය ගැන සානුකම්පික වෙලා ඒ පැත්ත ඉතින් දියුණු කරගෙන යන්න පුළුවන්. අනිත් පැත්තෙන් අර බන්දු ජීව මහත්තයාට කිව්වා වගේ අනායාස සතියක් කියලා කියන්නේ වර්ධනය වෙච්ච සතියක්. ඒක අපි හිතන්න නරකයි මේ දුර්වල සතියක් කියලා. මේක මේ ප්‍රතිපදාවක් හරහා තමයි මේ මට්ටමට එන්නේ. එහෙම නැතුව මේ පටන් ගනිද්දිම මට එන්න තියෙන්නේ මෙතෙන්ට කියලා අනායාස සතියක් කියලා මම නිකන් ඕනවට පාවට සිහිය පාත්තල මේක කරන්න බෑ. එහෙම නෙමෙයි, වුමනාවෙන් සිහිය පිහිටවලා ප්‍රතිපදාවක් හරහා ගිහිල්ලා තමයි මේ අනායාස සතිය කෙනෙක් හඳුනගන්නේ. ඉතින් බඳු එතන තියෙනවා එක්තරාන්දමකින් ප්‍රඥා පදනමක් මත පිහිටි ස්වභාවයක් තියෙනවා. ඒ ප්‍රඥා පදනමකින් ලැබෙන සෑහෙන ප්‍රතිබලය නිසා තමයි ඒ අනායාස සතියක් හිතේ පවතින්නේ. නැත්තම් හිත ගිහිල්ලා නැවතත් මොනවා හරි උපාදාන කරනවා. දැන් අනායාස මට්ටමක හිත තිබුණත් හිතටම වමනාවක් නැහැ ගිහිල්ලා උපාදාන කරන්න. ඉතින් එතකොට තේරෙනවා මෙතන හිතේ යම්කිසි ඒ සතියට අමතරව යම්කිසි නුවණක් තියුන වෙලා තියෙනවා කියන කාරණාව. ඒ නිසා හොඳයි මේ මමත් එකඟ වෙනවා මනතුංග මහත්මයා කියපු කාරණාවත් එක්ක.
ළඟ පැනේ ඉදපත් කරන්න පුළුවන් ආරිත.
දෙරන් තරයි සන්නන්ත.
ඔව්.
මල පොඩි නමේ වාන් සඳහන් කරපස්සේ අද දේශනාවේදී මේ මිත්‍යා දිස්චින පිටකරගන්න සන්නන්ත කොහොමත් අපි ආයාස කරන තරමටම අපි කියන්නේ තවදුරටත් වැඩි නම් කියලා මට මතක නැහැ වගේම අපි කුසල කර්මයක් කරනකොට නත් ඒ කියන්නේ දානයක් දෙන වෙලාවටත් මලක් පූජා කරන වෙලාවටත් එහෙම වෙලාවටත් අපි මිත්‍යා දිට්ඨියෙන් නේදික කරන්නේ මොකද එතන ඇත්තටම කරන කෙනෙක් ඉන්නවා කරන දෙයක් තියෙනවා වගේ හැඟීමකින් කරන එක සම්මත නැහැ ඒකත් අපිට මිත්‍යා දිට්ඨිය නැති කරගන්න නම් එහෙමනම් ඒකට හේතු සම්පාදනයේ
නෑ ඔතෙන්ට නෑ ඔහොම ඔය පැත්තට ගියොත් අපි අන්තගාමී වෙනවා. ඒකෙන්දී අපි මිත්‍යා දෘෂ්ටියේ සම්මාදිට්ඨියේ තියෙන ලෞකික සම්මාදිට්ඨිය නොසලකා හංගන එතකොට. අපි එතකොට කතා කරන්නේ මේ ලෝකෝත්තර සම්මාදිට්ඨියක් ගැන විතරයි. ඒකයි අපි මුලින්ම පටන් ගන්න වෙන්නේ ලෞකික සම්මාදිට්ඨියකින්. අපි මලක් පූජා කරනවා කියන එක යම්සි දානයක් දෙනවා කියන එක ලෞකික සම්මාදිට්ඨිය ඇතුලේ තමයි අපි එතකොට ක්‍රියාත්මක වෙන්නේ. එතන කෙනෙක් ඉන්න බව, පුජ්‍යලයක් ඉන්න බව, මමත්වයක් තියෙන බව ඇත්ත. ඒ නිසා තමයි එතෙන්දී බුදුරයන් වහන්සේ වචනයක් පාවිච්චි කරන්නේ සාසවා කියලා. එතන ආශ්‍රව සහිතයි. ඉතින් අපි අර එතන නතර නොවි තමයි ඊළඟට කොහොමද අපි පිවිසෙන්නේ මේ අනාශ්‍රව වූ සම්මාදිට්ඨියට. අනාශ්‍රව වූ මට්ටමට අපි එන්න ඕනේ නේද කියලා අන්න එයා තව ටිකක් මේ සම්මාදිට්ඨියම දිනු කරන්න උත්සාහන්ත වෙනවා. එතකොට තමයි අන්න එයා ලෝකෝත්තර පැත්තකට පිවිසෙන්නේ. ඒ නිසා අපි කවුරු හරි කියනවා නම් මේ මලක් පූජා කරනකොට එතන මිත්‍යා දෘෂ්ටියක් තියෙනවා කියලා ඒක වැරදි.
සානස එතකොට يعني එහෙම දැන් අපි මේ අද කතා කරු මිත්‍යා දෘෂ්ටින තික වීමට අපි එමනම් කලෙත්තේ අපි සතිය වැඩි වෙන්නේ ඒ අරමුණ විනිවිද දැකීමෙන් ඇති වෙන ඒ හේතු සම්පාදනය කිරීමෙන් නේද සානස එහෙමනම් අපිට මේ
ඒ
අපි කතා කරපු මිත්‍යා දෘෂ්ටියෙන් නැති
කරනවා නෙවෙයි නැති වෙනවා කියන අන්න හරි ඒක තමයි අපි මේ කතා කරපු දේවල් හරහා අපි තුල ක්‍රමානුකූලව ප්‍රඥාව දිනු කර කර දිනු කර කර එන්න ඕනේ. ඒ දිනු කරගෙන එද්දී එහෙනම් අපේ හිතේ උපාදාන දුරු වෙන්න ඕනේ. අරමුණු තුලට බැස ගැනීම අඩු වෙන්න ඕනේ. එහෙමනම් අන්න මිත්‍යා දෘෂ්ටිය ගොඩනැගෙන්න පදනමක් නැහැ. මිත්‍යා දෘෂ්ටිය ගොඩනැගෙන්න අවකාශයක් නැහැ. මොකද අපි ඊට හාත්පසින්ම ප්‍රතිවිරුද්ධ ප්‍රතිපදාවක් තමයි අනුගමනය කරන්නේ. මිත්‍යා දෘෂ්ටියකට එහෙමනම් ඉඩක් නැහැ. හොඳයි. හොඳයි. හොඳයි පින්වත්නි එහෙමනම් අදත් අපි පැයක් විතර ධර්ම දේශනාවක් සවන් දීලා ඊළඟට පැයක් වගේ කාලයක් ධර්ම සාකච්ඡාවේ නිරත වුණා. එහෙමනම් අද දවසේත් අපි රැස් කරගත්තා වූ සියලුම කුසල් දෙවියන් ඥාතීන් සියලු ලෝකවාසීන් සමග බෙදාගමු. එත්තාවතා චාදී ගාථා සජ්ජායනා කරමු. එත්තාවතා ච අම්හෙහි සම්බතං පුඤ්ඤ සම්පදං සබ්බේ දේවා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා එත්තාවතා ච අම්හෙහි සම්බතං පුඤ්ඤ සම්පදං සබ්බේ භූතා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා එත්තාවතා ච අම්හෙහි සම්බතං පුඤ්ඤ සම්පදං සබ්බේ සත්තා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත्वा චිරං රක්ඛන්තු සාසනං ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත्वा චිරං රක්ඛන්තු දේශනං ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත्वा චිරං රක්ඛන්තු මං පරං ඉදං වෝ ඥාතීනං හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ ඉදං වෝ ඥාතීනං හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ ඉදං වෝ ඥාතීනං හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තියා ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තියා ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තියා සාදු සාදු සාදු
සාදු සාදු සාදු ගුණවන්තං පුඤ්ඤක්කෙත්තං අනුත්තරං දුර්ලභේන මයා දත්තං පස්සෙන් තුන් මන්දි තුන් වරං චාරිපුත්තාදි දේලානං අගතං පටිපාටියා සද්ධා සීල දයාවාසං බුදුපුත්තං නමාමහං සාදු සාදු සාදු.